පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන්ගේ දම් දෙසුමේ තෙවන අදියර දැන් ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමින් වහන්ස.
සාදුනාදයක් පවත්වන්න කවරේ. නැවතත් සාදුනාදයක්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ කාරුණික පින්වත්නි, අද උදෑසන කාලයේහි ආශ්‍රව පිළිබඳව අපි කරුණු විමසීමක් කළා. කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව පිළිබඳව දැන් අපට ඉතුරු වෙලා තියෙන ආශ්‍රවක්ෂය කරන්නේ කොහොමද කියන ප්‍රතිපදාව පිළිබඳව සබ්භාසව සූත්‍රය ඇසුරු කරගෙන විමසා බලන්න. එහිදී කියවුණු කරුණු නැවත නැවත මතු කරගන්ට වෙනවා මේ දේශනාව තුළදී. යෝනිසෝ මනසිකාරය පැවැත්විය යුතු ස්ථාන හතක් පිළිබඳව මේ දේශනාවේදී කියවුණා. ඒ පළවෙනි අංකය වුණේ අත්ති භික්ඛවේ ආසවා දසන රහතබ්බා. මහණනි, දර්ශනයෙන් පහළ යුතු ආශ්‍රව ඇත. ඛතමේච භික්ඛවේ ආසවා රස්සනා පහතබ්බා. ඉද භික්ඛවේ අසුතවා පුතුංජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සම්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණී ධම්මේන පජානාති අමනසිකරණී ධම්මේන පජානාති තස්ස මනසිකරණී ධම්මේ පජානන්තෝ අමනසිකරණී ධම්මේ අපජානන්තෝ යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේන මනසිකරෝති. මෙන්න මෙහිදී කියවෙනවා පුද්ගල භාව දෙපිරිසක් පිළිබඳව. අසෘතවත් පුතුජනයා හා සෘතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව මේ සූත්‍රයේදී කියවෙනවා. පළමුවට පැහැදිලි කරනවා අසෘතවත් පුතුජනයා කියලා කියන්නේ කවුද කියලා. අසෘතවත් පුතුජනෝ. අසෘතවත් කියලා කියන්නේ ඇසූ පිරුතෙන් නැති. සෘතවත් කියන්නේ ඇසූ පිරුතෙන් ඇති. අසෘතවත් පුතුජනයාගේ ස්වභාවය මොකක්ද? අරියානං අදස්සාවි අරිය ධම්මසකෝවිදු අරිය ධම්මේ අවිනීතෝ. ආර්යයන් නොදකින, ආර්යයන්ගේ ඇසුරට නොගිය, ආර්ය ධර්මේහි අදක්ෂ, ආර්ය ධර්මේහි නොහික්මුණු සත්පුරුෂ යන් නොදකින සත්පුරුෂ ඇසුරට නොගිය සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු කෙනා අසෘතවත් පුදුජ්ජනයා. එතකොට අසෘතවත් පුදුජ්ජනයාගේ ස්වභාවය මොකක්ද? මනසිකරණීයේ ධම්මේ නප්පජානාති. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේද දන්නේ නැහැ. සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ. මෙනෙහි ඔහු මෙනෙහි නොකළ යුතු දේ නොදන්නේ, මෙනෙහි නොකළ යුතු දේද නොදන්නේ. ඒ අසෘතවත් පුතුජනයා කුමක්ද කරන්නේ? යේ ධම්මාන මනසිකරණීයා, යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් තේ ධම්මේ මන කරෝති, ඒ ධර්මය මෙනෙහි කරනවා. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති, යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. එතකොට මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. ඇයි අසුතුත් පුතුජනයා එහෙම කරන්නේ? මනසිකරණීයේ ධම්මේ නප්පජානාති, අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු දේ නොදන්න නිසා, මෙනෙහි නොකළ යුතු දේද නොදන්න නිසා. ඇයි නොදන්නාකම? නොදන්නකම කුමක් නිසාද? ඒකටත් හේතුවක් තියෙනවා. අරියාණං අදස්සාවි. ආර්යයන්ගේ දැක්මට, සත්පුරුෂයන්ගේ දැක්මට ගිහිල්ලා නැහැ. සත්පුරුෂ ධර්මයේ, ආර්ය ධර්මයේ අහලා ශ්‍රවණය කරලා නැහැ. ඒ ඉගෙනගෙන දරාගෙන දක්ෂ වෙලා නැහැ. ඒ ධර්මයේ දක්ෂ වෙලා හික්මිලා නැහැ. ඔන්න පින්වතුනි, අපිට ලොකු අදහසක්, අර්ථයක් එනවා මෙන්න මේ පද වෙලත් එක්ක, පද පිළත් එක්ක. අසෘතවත් පුදුජ්ජනයා හා සෘතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව. අසෘතවත් පුදුජ්ජනයා ආර්යයන් නොදකින, සත්පුරුෂයන් නොදකින, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු කෙනෙක්. ඒ සත්පුරුෂ දැක්මට, සත්පුරුෂ ඇසුරට, සද්ධර්ම ශ්‍රවණයට යොමු නොවුණු කෙනාගේ ප්‍රතිඵලය මෙනෙහි කළ යුතු දේ දන්නේ, මෙනෙහි නොකළ යුතු දේ දන්නේ නැහැ. අපි ධර්මයේ තව තැනකින් මේ අර්ථය විමසුවොත්, සෝත කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න තියෙන උපකාරක අංග හතරට කියනවා සෝතාපන්න අංග කියලා. එහිදී කියවුණ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට මේ ශාසනය තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ලැබෙන්නේ යෝනිසෝ මනසිකාර්ය පවත්වන්නට පුළුවන් කෙනාට, ඒ දන්න දකින කෙනාට. යෝනිසෝ මනසිකාර්ය, අයෝනිසෝ මනසිකාර්ය දෙක දැන හඳුනගන්නේ, වෙන් කරගන්නේ කාගෙන්ද, කොහෙන්ද? සද්ධර්මයේ සීමෙන්. ඒ සද්ධර්මයේ අහන්නේ කාගෙන්ද? කල්යාණ මිත්‍රයන්. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරට නොගියොත්, ඒ කල්යාණ ධර්මයට සවන් නොදුන්නොත්, එහි දක්ෂ නොවුනොත්, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතා හඳුනගන්න වෙන්නේ නැහැ. ඒ ධර්මතා දෙක නොදන්නවා නම් අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් වෙලා නැවත නැවත යෝනිසෝ මනසිකාරයේම පිහිටා සිටිනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. එනිසා ඔන්න සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කොච්චර වටිනවද කියන මිහිදී පැහැදිලි වෙනවා. එවගේම දවසක් ආනන්ද හාමුදුරුව තනි පංගලමි කල්පනා කර කර ඉන්න වෙලාවක මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන ලොකු වටිනාකමක් වෙනුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවානේ බුදුහාමුදුරුවනි මේ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා මා හේවං ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයේ අඩක් නෙමෙයි කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා පවතින්නේ, සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. එනිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්මයි සද්ධර්මය ලැබෙන්න ඕන. සම්බුදු ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්න දෙන්නයි ඉන්නේ. ඒ තථාගතයන් වහන්සේ හා පසේ බුදුවරයන් වහන්සේ. අනිත් හැම දෙනා වහන්සේව හඳුන්වන්නේ සුත බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, සුත බුද්ධ. රහතන් වහන්සේව හඳුන්වන්නේ සුත බුද්ධ කියලා. සරියුත් හාමුදුරුව මහා ප්‍රඥාවන්තයි. අස්සජි හාමුදුරුවන්ගෙන් ගාථා දෙපදයක් ඇහෙනකන් අවබෝධ කරගන්න බැරි වුණා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මී ලැබුණේ නැත්තම් යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ලැබෙන්නේ. සරියුත් හාමුදුරුවන්ගෙන් හතර පදයක් අහනකම් මහා මුගලන් හාමුදුරුවන්ට බැරි වුණා. කල්‍යාණ මිත්‍රයා වුණා සරියුත් හාමුදුරුව, සද්ධර්මී වුණා යේ ධම්මා හේතුඵලව නිගාතා ධර්ම. අනුමුගලන් හාමුදුරුවොත් යෝනිසෝ මනසිකාරය මාර්ග ඥානය සම්මාදිට්ඨිය උපදවා ගත්තේ ධර්මානුධම්ම ප්‍රතිපදාවට ආවේ ඒ ඇසුර ඒ ඇසීම නිසාමයි. මහා කාශ්‍යප හාමුදුරුව කොච්චර බලවන්තද, කොච්චර ගුණවන්තද, නමුත් බුදුහාමුදුරුවන්ගෙන් බණපදයක් අහනකම් බැරි. හැම කෙනෙක්ම අහලමයි ආවේ. ඒ නිසා සුත බුද්ධ කියන්නේ. ඒ ඇසුරට යන්නේ නැතුව ඒ ඇසුරෙන් ධර්මයේ අසා දැනගෙන දක්ෂ වෙන්නේ නැතුව ඒ අසන ධර්මයේ හික්මෙන්නේ නැතුව මේ යෝනිසෝමනසිකාරය කියන මේ ධර්මතාවය හොයාගන්න ලැබෙන්නේ නැහැ. එතකොට අන්න ඒකේ ප්‍රතිඵලය තමයි මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ, මෙනෙහි නොකළ යුතු දේ දන්නේ නැහැ. නොදන්න කම නිසා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. ඛතමේච වික්ඛවේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. යස්ස වික්ඛවේ ධම්මේ මනසිකරෝතු අනුප්පන්නෝ වාකාමාසවෝ පජ්ජති උප්පන්නෝ වාකාමාසෝ පවද්දති අනුප්පන්නෝ වා භවස්සෝ පජ්ජති උප්පන්නෝ වා භවස්සෝ පවද්දති අනුප්පන්නෝ වා විජ්ජාසෝ පජ්ජති උප්පන්නෝ වා විජ්ජාසෝ පවද්දති ඉමේ ධම්මාන මනසිකරණීයා යේ ධම්මේන මනසි කරෝති. ඉමේ ධම්මාන මනසි කරණීයා යේ ධම්මේ මනසි කරෝති. යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතුද ඒ ධර්මය මෙනෙහි කරනවා. මොකක්ද ඒ ධර්මය? යස්ස භික්ඛවේ ධම්මේ මනසි කරෝතෝ. යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව උපදිනවනම්, උපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව වැඩෙනවනම්, අන්න එබඳු වූ මානසිකාරයක් නොපැවතිය යුතුයි, නොකළ යුතුයි. එහෙත් අසෘතවත් පුතුජනයා මොකද කරන්නේ? මේ නොකළ යුතු මානසිකාරය පවත්වනවා, මෙනෙහි කරනවා. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා. යේ ධම්මාන මනසිකරණීය යම් ධර්මයක් මෙනෙහි නොකල යුතුයද ඒ ධර්මිය මෙනෙහි කරනවා ඊළඟට අසුරුත පුතුජනයාගේ ඊළඟ ස්වභාවය තමයි යමක් මෙනෙහි කල යුතුයද ඒ දේ මෙනෙහි කරන්නේ ඛතමේච භික්ඛවේ ධම්මා මනසිකරණීය යේ ධම්මේ න මනසිකරෝති යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතු අනුප්පන්නෝ වාකාමාසවෝ න උපජ්ජති උප්පන්නෝ වාකාමාසවෝ පහීයති අනුප්පන්නෝ වා භවාසවෝ න උපජ්ජති උප්පන්නෝ වා භවාසවෝ පහීයති අනුප්පන්නෝ වා විජ්ජාසවෝ න උපජ්ජති උප්පන්නෝ වා විජ්ජාසවෝ පහීයති ඉමේ ධම්මා මනසිකරණීය යේ ධම්මේන මනසිකරෝති යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව නූපදිනවනම් උපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව ප්‍රහීන වෙනවනම් නූපන්නාස්රව නූපදිනවනම් උපන්නාස්රව ප්‍රහීන වෙනවනම් එබඳු මානසිකාරයක් අසෘතවත් පුතුජනය පවත්වන්නේ නේ එසේ මෙනෙහි කළ යුතු මානසිකාරය ඔහු පවත්වන්නේ නේ යේ ධම්මා මානසිකරණීයා තේ ධම්මේන මානසිකරෝති මේ මෙනෙහි කළ යුතු ධර්මියෝ ඔහු මෙනෙහි කරන්නේ නේ තස්ස අමනසිකරණීයානං ධම්මානං මානසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුප්පන්නාචේව ආසවා උපජ්ජಂತಿ උප්පන්නාච ආසවා පවද්ධංති ඔන්න අසුත්තත් පුතුජනයාගේ ස්වභාවය මොකක්ද මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන නිසා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරන නිසා නූපන් ආශ්‍රව වැඩෙනවා උපන් නූපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා දැන් අපිට හොයාගන්න ඕන මේ අසුතුවත් පුතුජනයා කවුද කියලා මම තම තමන් දිහාවටයි හැරෙන ඕන මම තාම අසුතුවත් පුතුජන භාවයේදී ඉන්නේ මම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේදී ඉන්නේ කියන එක හඳුන ගන්න ඕන. තම තමනුයි මේ කාර්ය කරන්න ඕන. දැන් ඒකට උපකාරයක් මම මේ කරන්නේ. ඉදිරි කොටසෙන් ඒ ටික හොඳට ඉස්මතු කරලා දෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නවා අපි නම් අසෘතවත් පුතුජනයෝ නෙවෙයි. අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ සමහර කෙනෙක් හිතෙනවා අපි අධිගමව තත්පත් වෙලා ඇති කියලා. එහෙම හිතාගන්න අය ඉන්නව පොළවන්. දැන් අපි එන්නේ අපේ අදහස අපේ පිළිගැනීම සත්‍යයක්ද කියලා ධර්මයේ මත පිහිටා ඇති කරගත්ත සැබෑ සංකල්පයක්ද සැබෑ අදහසක්ද කියලා උරගා බලන්න හොඳ අවස්ථාවක් මේ පළමු කොට උදා කරලා දෙන්නේ. ඒ නිසා අවංක වෙන්න ඕන. අපි අසෘතවත් පුදුජන භාවයේ ඉන්නවා නම් අපි ඔන්න මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ මෙනෙහි නොකළ යුතු දේ දන්නේ නැහැ නොදන්න නිසා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා ඒ කියන්නේ ආශ්‍රව වැඩෙන නූපන් දේ උපදින උපන් ආශ්‍රව වැඩෙන පැත්තට මෙනෙහි කරනවා ඒ වගේම නූපන් ආශ්‍රව නූපදින උපන් ආශ්‍රව ප්‍රහීන වෙන මෙනෙහි කළ යුතු දේ ධර්ම මේකලයි ධර්ම මෙනෙහි කරන්නේත් නැහැ. ඒ නිසා හැම මොහොතකම නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ආශ්‍රව වැඩෙනවා. මෙන්න මේ මෙසේ මෙනෙහි කරන පුද්ගලයාගේ ස්වභාවය හඳුනගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මෙහෙම. සෝේවං අයෝනිසෝ මනසිකරෝති අහෝ සින්නුකෝ අහං අතීත මද්ධානං නනුකෝ අහෝ සින් අතීත මද්ධානං කින්නුකෝ අහෝ සින් අතීත මද්ධානං කතංනුකෝ අහෝ සින් අතීත මද්ධානං කිං හුත්වා කිං අවෝසින් නුකෝ අහං අතීත මද්ධානං. ඔන්න අපි අසෘතවත් භාවයේ මේ අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ දන්නවද දකිනවද කියන කාරණාව හඳුන ගන්න පුළුවන් තැන. ඔබට මෙන්න මේ බඳු අදහසක් අතීතයේ පිළිබඳව උපදිනවා නම් ඒ අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵල මොනවද? අහෝසින් නුකෝ අහං අතීත මද්ධානං. මම අතීතේ හිටියද? මම අතීතේ හිටියද? මම අතීතාත්මවල හිටියේ නැද්ද? මම අතීතේ කවුරු වෙලා ඉපදිලා ඉන්නේ නැද්ද? මොන වගේ තැන්වල කොහොම ඉපදිලා ඉන්නේ නැද්ද? කවුරු වෙලා ඉපදිලා ඉඳලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද මම? ඔන්නෝ අතීතයේ පිළිබඳව මෙන්න මේ කියන අදහස් ටික උපදිනවා නම් මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? මම කවුරු වෙලා ඉන්නේ නැද්ද? මොන වගේ හැඩරුව ඇති කෙනෙක් වෙලා උපදින්නේ නැද්ද? කවුරු වෙලා ඉඳලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද? මෙන්න මේ විදිහෙන් අතීතයේ පිළිබඳව ඔබට අදහස් පහළ වෙනවා නම් ඔන්න තාම ඔබ යෝනිසෝමනසිකාරය හා යෝනිසෝමනසිකාරය හඳුනන්නේ නැහැ. ඒ වගේම අනාගතයේ පිළිබඳවත් භවිස්සාමි නුකෝ අහං අනාගත මද්දානං නනුකෝ භවිස්සාමි අනාගත මද්දානං කින්නුකෝ භවිස්සාමි අනාගත මද්දානං කතංනුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කිං හුත්වා කිං භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානම්ති. අනාගතයේ පිළිබඳවත් මෙන්න මෙහෙම අදහස් පහළ වෙනවා නම් තාම සම්පූර්ණ නැහැ. කොහොමද? මම අනාගතයේ උපදීද? මම අනාගතයේ උපදී කියලා හිතෙනවා නම් මම අනාගතේ නම් උපදින්නේ නැහැ කියලා ආයි හිතෙනවා නම් මම අනාගතේ කවුරු වෙලා උපදීද? මම අනාගතේ කොහොම කෙනෙක් වේවිද? තිරිසනෙක් වේද? පෙරේතෙක් වේද? අසුරයෙක් වේද? නිල්සතෙක් වේද? මිනිසෙක් වේද? දෙවියෙක් වේද? ඩක්මෙක් වේද? කවුරු වෙලා උපදීද? කොහොම කෙනෙක් බවට පත් වෙලා කවුරු කොහොම වෙලා කොහොම කෙනෙක් බවට පත් වේවිද අනාගතේ? මෙන්න මේ බඳු අදහස් පහළ වෙනවා නම් ඒ කියන්නේ දැන් සමහරුන්ට ඇති වෙනවා මෙන්න මේ විදිහෙන් හරි බණ භාවනා ධ්‍යාන භාවනා වඩපු ඇත්තන්ටත් මෙන්න මේ අදහස් එනවා. කොහොමද? සමහරු කියනවා අපි නම් වැඩි දවසක් ආයි උපදින්නේ නැහැ, වැඩිම වුණොත් හත්සරේ තමයි ඊට වඩා නම් මෙහි උපදින්නේ නැහැ. දැන් මේ කියන්නේ කවුද? අයෝන්සෝ මනසිකාරය යෝන්සෝ මනසිකාරය දන්නේ නැති කෙනෙක්මයි. අපි නම් මෙහි ආපහු එනවා නම් එන්නේ එක සැරයක්, ආයෙ එන අදහසක් නෑ. සමහරු කියනවා අපි නම් ආයෙ මේ පැත්තේ එන්නෙම නෑ, අනාගාමිත්වෙලා. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටිකේ කියන්නේ තාම යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයවත් දන්නේ නැති, මාර්ගයවත් නැති කෙනෙක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අපිට හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මග වරද්ද ගන්නේ නැතුව යන්න. අපිට කවුරු සම්මාන තනතුරු දුන්නත් ඔබ අවංක වෙන්න ඔබ ඉන්නේ කොතනද කියන එක. ඒ නිසා ගුරුවරයා කියපු දේ අවශ්‍ය නැහැ. ලැබිච්ච සම්මානයේ තනතුර ගැන හිතන්න එපා. දැන් අවංකව හිතන්න මට අතීතයේ පිළිබඳව මෙහිම හිතෙන්නේ නැද්ද? අනාගතයේ පිළිබඳව මෙහිම අදහස් උපදින්නේ නැද්ද? එච්චරක් නෙමෙයි. ඒතරහිවා පච්චුප්පං නම් අද්ධානං අජ්ජත්තං කතං කති හෝති අහං නුකෝස්මි නුනුකෝස්මි කින්නුකෝස්මි කතං නුකෝස්මි අයං නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති ති. වර්තමානයේ පිළිබඳවත් එහෙම කුකුසක් එනවා. මම කියලා කෙනෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් ඉන්නවද? ඉන්නවද මම කියලා කෙනෙක්? මොකද කියන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? නෑ. එතකොට මම කියලා ඉන්නවා කියලා කිව්වත් නෑ කියලා කිව්වත් දෙන්නම එක තැන තමයි ඉන්නේ. ආනුකෝස්මි නොනුකෝස්මි. මම කියලා කෙනෙක් ඉන්නවා, මම කියලා කෙනෙක් නෑ කියලා කිව්වත් අයෝනිසෝ මනසකාරයේ ප්‍රතිඵලයක්. මම කවුරු වගේ? දැන් සමහරු කියනවා අපි නම් සාමාන්‍ය නෙමෙයි, දැන් අපි මේ වගේ තත්ත්වයන්ට පත් වෙලා ඉන්නේ කියලා හිතනවා. අපි නම් තාම මේ පුතුජණියෝ, අපි නම් ආර්ය ශ්‍රාවකයෝ. මෙහෙම බෙදාගන්නෙම කින්නුකෝස්මි කතන්නුකෝස්මි. වර්තමානයේ පිළිබඳවත් සැකදුරු වෙලා නැහැ. ඊළඟට හිතන මේ සත්‍යය කොහේ ඉඳලා දන්නේ ආවේ? මෙහෙට ආවේ කොහේ ඉඳලා දන්නේ? ආපහු කොහේ යයිද දන්නේ? තිරිසනෙක් වෙයිද, අපායට යයිද, මනුෂ්‍ය ලෝකෙටද, දිව්‍ය ලෝකෙට එයිද කියලා දන්නේ නැහැ. කොහේ යයිද? සැකයක් තියෙනවා. දැන් ඔබට සැකයක් තියෙනවා නම් මරණින් මත්තේ කොහේ යයිද මම? මේ අදහස හරි උපදිනවා නම් තාම මාර්ගය ලැබිලා නැහැ. තාම යෝනිසෝමනසකාරය අයෝනිසෝමනසකාරය කියන දෙක හඳුනමින් දර්ශනයට ඇවිල්ලා නැහැ. කනගාටු වෙන්නපා. තාම වෙලාව තියෙනවා. දැන් තියෙන්නේ අපි ළඟ වැරදි මතයක් තියෙනවා නම් ඉක්මනින් දුරු කරලා මනස හිස් කරගන්න. එහෙම ලබලා තියෙනවා අපි ඇවිල්ලා ඉන්නවා කියලා හිතනවා නම්. මොකද ඒ මතයේ ඉන්නකන් අලුත් දෙයක්ට යන්න බෑ. ඒ නිසා මෙන්න මේ අතීත අනාගත වර්තමාන තුන් කාලය පිළිබඳව මෙබඳු විචිකිච්ඡා, මෙබඳු සැක සංකා අදහස් උපදිනවා නම් තේරුම් ගන්න තාම අපි ඉන්නේ කොතනද කියලා. ඊළඟට තවදුරටත් උන්වහන්සේ අපට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහෙන් අයෝනිසෝ මනසිකාරයේ පවත්වනකොට මේ ආකාරයේ දෘෂ්ටි හයෙන් එකකට ඒකාන්තයෙන් වැටෙනවා. තස්ස එවං අයෝනිසෝ මනසිකරෝතු චන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨී උප්පජ්ජති අත්තිමේ අත්තාතිවාත් සච්චතෝ තේ තතෝ දිට්ඨී උප්පජ්ජති නත්ති මේ අත්තාදිවා අස්ස සච්චතෝ තේ තතෝ දිට්ඨි උප්පජ්ජති අත්තනාව අත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේ තතෝ දිට්ඨි උප්පජ්ජති අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේ තතෝ දිට්ඨි උප්පඤ්ජති අනත්තනාව අත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේ තතෝ දිට්ඨි උප්පඤ්ජති අතවා පනස්ස එවං දිට්ඨි යෝති යෝමි අයං අත්තවදෝ වේදෙයෝ తత్ర తత్ర కళ్యాణ పాపకానం కమ్మానం విపాకానం పటిసంవేదేతి සෝකෝ පනමි අයං අත්තානිච්චෝ දෝසස්සතු අවිපරිණාම ධම්මෝ සස්සති සමං පතේව තස්සති ති ඉදං උච්චති භික්ඛවේ දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකාන්තාරෝ දිට්ඨිවිසුඛං දිට්ඨිවිපන්දිතං දිට්ඨිසංයෝජනං දිට්ඨිසංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතවා පුතුජනෝ න පරිමුච්ඡති ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි.
ඔන්න ඔය විදිහෙන් අයෝනිසෝ මනසිකාරයනම් අප පවත්වන්නේ ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් සච්චතෝ තේතතෝ දිට්ඨිය උපදි. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඒකාන්තයෙන් මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවාමයි. මොනවද? අත්තිමේ අත්ථාති. මම ආත්මය ඇත කියලා හිතෙනවා. ආත්මයක් ඇත, මම ඇත කියලා හිතෙන දෘෂ්ටියකට වැටෙනවා. එහෙම නැත්නම් සත්වයේ පුද්ගලයේ ආත්මයක් මමෙක් නෑ කියලා දෘෂ්ටියකට වැටෙනවා. දැන් අපේ අයම්ගත් දෙනෙක් සත්වයේ පුද්ගලයේ ආත්මයක් මමෙක් නෑ කියන තැනට තමයි වැටිච්ච අයත් ඉන්නවා. ඉතින් ඒක දෘෂ්ටියක්. මම ඇත කිව්වත් දෘෂ්ටියක්, මම නැත කිව්වත් දෘෂ්ටියක්. ඒ වගේම තවත් සමහර කෙනෙක් අත්තනාව අත්තානං සංජානාමීති වාස්සච්චතෝ තේතතෝ දිට්ඨි. ආත්මව ආත්මයම දකිමි කියන දෘෂ්ටිය උපදිනවා. මොකද්ද මේ කියන්නේ? මේක හරීම ගැඹුරක් තියෙනවා. මුත් මම කියපු පුංචි නිදර්ශනයක් කියලා දුන්නාම මතක් කළාම තේරුම් ගන්නේවි. බල්ලා ළිඳට එබෙනකොට මොකද්ද තිබුණේ? ඡායාව සෙවණැලි. බල්ලා බල්ලෙක් හැටියට දැක්කේ මොකද්ද? ළිඳට එබිලා තවත් බල්ලෙක් ළිඳේ ඉන්නවා කියලා හිතුවේ ඡායාවට. එතකොට බල්ලා බල්ලෙක් හැටියට හඳුනාගත්තේ දැක්කේ ඡායාවක්මයි. හේතු ගැටීම නිසා හටගත්ත ධර්මතාවයක්. එතකොට තමන් තමන්ගෙම ඡායාවට රැවටිලා තමන්ගෙම ඡායාව ඇති තැන බල්ලෙක් කියලා ස්ථිර වූ නියත වූ අදහසකට වැටුණා. දැන් බල්ලා ළිඳෙන් මෙහාට ආවත් බල්ලගේ අදහස කොහොමද? අර ළිඳේ බල්ලෙක් ඉන්නවාමයි. දැන් ළිඳ ළඟට එබුණත් සිත ළඟත් ළිඳ ළඟත් දෙකේම බල්ලෙක් ඉන්නවා. එතකොට දැන් යාට අත්තනාව අත්තාන මේ බල්ලා තවත් බල්ලෙක්ව දකිනවා. ආත්මය ව ඉඳගෙන තවත් ආත්මයක් තවත් සත්වයෙක් පුද්ගලයෙක්ව. එතකොට ආත්ම ව ඉඳගෙන ආත්මයම දකිමි, මම බල්ලෙක්ම දකිමි කියන, මම තව ආත්මයක් දකිමි කියන මෙන්න මේ දෘෂ්ටියට වැටෙනවා. අපි හුඟක් වෙලාවට විමසලා බැලුවොත් අපි ඉන්න තැන් මේවා. සමහර කෙනෙක් අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උපච්චති. ආත්මව සිට අනාත්මය දකිමි යන ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් දෘෂ්ටියකට වැටෙනවා. මේ හුඟක් දෙනෙක් භාවනා කරන අය හරි උපදේශක් නැතුව සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂයන් දැක්මෙහි සත්පුරුෂ ධර්මයේහි දක්ෂ වෙමින් සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අය භාවනා කරලා ලබන ප්‍රතිඵලයක් මේ. අත්තනාව අනත්තානං සංජානාමීති වාස්සච්චතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති. දෘෂ්ටියක් උපදවා ගන්න. මොකද්ද? දැන් ඔන්න අපිට මේ අපේ අය අතරේ තියෙන දැනුත් ඉන්නවා. මේ භාවනා කරගෙන යනකොට ඔන්න අපි හඳුනගන්නවා සත්ව පුද්ගල භාවයෙන් යම් අරමුණක්. අපි ඇස් දෙක පියාගෙන යනකොට අපි එතුම අපි කතා කරපු ධර්මයේ තියෙන විස්තර කරන්න ඕනේ නේ. ඔන්න අපි කවුරු හෝ කෙනෙක් ගැන දැනගැනීමට ආවා කියන්නකෝ. ආපු ගමම්ම මතක් වෙනවා මේ වැරද්දක් නිමෙතන උනේ. මෙතන ඇති සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, මෙතන සිතුවිලි ටිකක් විතරයිනේ තියෙන්නේ. දැන් අපි හිතන්නකෝ, දැන් අපි අම්මා කියලා දැනගත්තා කියලා දැනගැනීමට ආවා. උනේ දැන් ආත්ම සංකල්පයට ආවා. ආවට පස්සේ අපිට මේක වැරද්දක් කියලා හිතෙනවා අහපු ධර්මයේ තුල. එහුණාම අපි මොකද කරන්නේ? මෙතන ඇති අම්මෙක් නෑ, මෙතන තියෙන සිතුවිලි ටිකක් විතරයි කියලා අනාත්මය දකිනවා. කාගේ අනාත්මයද දකින්නේ? කාවද මේ නැති කරන්නේ? අම්මා කියන අදහස ඇවිල්ලා අම්මා කියලා අදහස උපදින්න හේතු වෙච්ච දැක්ක අරමුණ අනාත්ම භාවයට පත් කරනවා. පත් කරලා මකලා දානවා. අපි හිතනවා දැන් හරි, අපි හරි දෙයක් කළා කියලා. ඔන්න අපි නිවැරදි කියලා නිවැරදි තැනටත් ඇවිල්ලා වරදින තැනක් මේ. යම් අදහසක් යම් දැනගැනීමකට ආවෙන් පස්සේ ඒ දැනගත්ත දේ පවා නිරුද්ධ කරන්න ඕන හරි විදිහට. වැරදි විදිහට නෙමෙයි. අර උදෑසන මම කියපු උපමාවෙත් මේක කියවුණා. තේරුම් ගන්න පුළුවන් ඒ නිදර්ශනේ නැවත මතක් කළොත්. මම කිව්වනේ එතනදී අර පිරිසක් හිටියනේ, අනේ ඔය මිනිස්යාගේ එහෙත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. දැන් මිනිස්යාගේ මේ ආයතන හයම අනිත්‍යයි කියලා බලනවා. ඉතින් මේ බලන එක බොහොම හොඳයි, කුසල්. හැබැයි කාගේද අනිත්‍ය බලන්නේ? මිනිස්යාගේ. දැන් එයාට මිනිස්සෙක් ඉපදිලා මනුස්සයෙක් ඉපදිච්ච නිසානේ, මනුස්සයෙක් ලැබිච්ච නිසානේ මනුස්සයාගේ අනිත්‍ය බලන්න ඕන උනේ නේද? මන් දන්නේ මේක තේරෙනවද කියලා. මනුස්සයෙක් කියන අදහස උපන්නේ නැත්තම් අනිත්‍යයි කියලාවත් බලන්න ඕනද? දැන් එයාට අනිත්‍යයි කියලා හෝ බලන්න උනේ මනුස්සයෙක් සජීවි නිසා. එතකොට මනුස්සයා ආත්මව ඉන්නවා. ආත්මව ඉන්න මිනිස්යාගේ තමයි අනිත්‍ය බව බලන්නේ. එතකොට දැන් ඔන්න එක පැත්තකින් කුසලයක් තියෙනවා, එක පැත්තකින් අකුසලයක් තියෙනවා. මිනිස්සේ කියන අදහසට ඇවිල්ලා මිනිස්යා කියන ඒ දැනගැනීමට සාපේක්ෂව ගිහිල්ලා ලෝභ ද්වේෂ මෝහ උපදවාගෙන අකුසලයට නොයන බවක් තියෙනවා. අනිත්‍ය වශයෙන් දකින නිසා ඒක අගය කළ යුතුයි. හැබැයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලන්නේ මිනිස්සෙක් කියලා ඇති කරගත්ත දෘෂ්ටියක් නම්, පඹයෙක් ඇති තැන මිනිස්සෙක් කියන අදහසක් උපදවාගෙන ඒ මිනිහෙක් කියන අදහසට ඇවිල්ලා නම්, ඒ මිනිහා කියලා ඇති කරගත්ත සංකල්පේ නම් අනිත්‍ය බලන්නේ. ඒ පැත්තේ එක පැත්තකින් අකුසලයකුත් වැරද්දකුත් තියෙනව නේද? පඹයෙක් ඇති තැන මිනිස්සෙක් ඇත කියලා හිතාගත්තා. ඒක හරිද? පඹයෙක් ඇති තැන ඒ ඉන්නේ මිනිහෙක් කියලා හිතපු එක හරිද? ඒක සම්මා දැක්මක්ද මිච්ඡා දැක්මක්ද? මිච්ඡා. එහෙනම් දැන් ඔන්න මිනිස්සෙක් කියලා හිතාගත්ත බවම වැරදි. අත්නාව. දැන් ආත්මව යම තියෙන. හැබැයි ඒ ආත්මව හමු වෙච්ච අරමුණ එයා එහෙ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා බලන. දැන් මේ බලන එකේ හොඳ පැත්තක් තියෙනවා. මොකද මේ මිනිස්යා නිසා උපදින්නේ තියෙන රාග ද්වේෂ මෝහ නැහැ. ඒ නිසා ඒක කුසල්. හැබැයි අතන මෝඩකම දුරු වෙලාද? එතකොට යා ආත්ම වශයෙන් යමක් බාරගෙනමයි ආත්ම වූ දේහි අනිත්‍ය දකින. දැන් අපි අම්මා ඉන්නවා කියනවා. අපේ අම්මා ඉන්නවා කියනවා. අපේ අම්මා නැහැ කියනවා. ඉන්නවා කියන්නත් නැහැ කියන්නත් මේ දෙකම යෙදෙන්නේ අම්මට සාපේක්ෂකව නේද? අම්මේ කියන අදහස තේරෙනවද? මම දන්නේ අම්මා කියන දැනගැනීම නැත්තම් ඉන්නවා හෝ නැහැ කියන අදහස භාවිතා කරන්න පුළුවන්ද? අම්මා නැහැ කියලා කියන්න නම් දැන් අම්මා ඉඳලා අම්මා නැති වෙලා. අම්මා නැති වෙච්ච නිසායි අම්මා නැහැ කියලා කියන්නේ. අම්මා ඉන්නකොට අපි අම්මා ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඉන්නවා කියන්නත් නැහැ කියන්නත් දෙකම යෙදෙන්නේ අම්මා නිසා. එතකොට අම්මා කියලා අපි දැනගත්ත දේ මොකක්ද කියලා අර පඹය කියපු තැනින් අපි තේරුම් ගන්න. පඹයෙක් ඇති තැන මිනිසෙක් කියලා අදහස ඇති කරගත්තට පස්සේ එතන මිනිස්යා අනිත්‍යයි කිව්වත් මිනිස්යා නිට්ටයයි කියලා කිව්වත් ලෝකයේ තුල නිට්ටයයි කියලා ගන්නවට වඩා අනිත්‍යයි කියලා දකින්න එකේ හොඳක් තියෙනවා. දුකයි කියලා දකින්න එකේ අනාත්මයි කියලා දකින්න එකේ හොඳක් තියෙනවා. මොකද යා Tamanටත් අනුන්ටත් හිත පිණිස පවතින කෙනෙක්. නමුත් මිදෙන්නේ නැහැ. මිනිස්යා කියලා ගත්ත දෘෂ්ටිය මතයි ඒ ප්‍රතිපදාව සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අත්තනාව අනත්තානං සංජානාමි ඉතිවා සච්චිතෝති. අපිට සමහර වෙලාවට අයෝනිසෝ මනසකාරය නිසා ආත්ම වූ දේ අනාත්මයි කියලා දකින දැන් භාවනා කරගෙන ගැඹුරට යනකොට පවා මේ වැරද්ද මේ දෘෂ්ටියට වැටෙන්න පුළුවන් හරි දැක්ම නොතිබුණා. දැන් මම සියලු දේ අනාත්මය දකිමි. දැන් එනේන අරමුණෙහි අනිත්‍ය බව අනාත්ම බව දකිනවා. හැබැයි දකින්න තාම ඉන්නවා. එතකොට ඒකේ කුංචි වැරද්දක් කුංචි අඩුවක් තියෙනවා. අන්න ඒ බඳු දෘෂ්ටියකටපත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට හමු වෙන අරමුණ හමු වෙන ධර්මතාවයේ අනාත්ම බව ප්‍රකටයි. නමුත් අනාත්මව සිට ආත්මය දකිමි කියන දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. ඒ වගේම තවත් දෘෂ්ටියක් තියෙනවා. අතවා පනස්ස එවං දිට්ටි හෝති යෝමේ අයං අත්තා. දැන් අපි උඟක් දෙනකොට හට ගන්න උපදින්න පුළුවන් පවතින්න පුළුවන්. මේ ආත්මයක් කියලා එකක් තියෙනවා. වේදනා විඳින, වද විඳින, පීඩා විඳින, සැප විඳින, తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං විපාකානං පටිසංවේ. මේ පෙරකලා වූ පව්පින් වල විපාක විඳින ආත්මයක් තියෙනවා. පෙරකලා වූ පව්පින් වල සැප දුක් වශයෙන් විඳින කෙනෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. අන්න ඒ ආත්මය සෝකෝ පනමේ අයං අත්තා. ඒ සැප දුක් විඳින, සැප වේදනා දුක් වේදනා විඳින ඒ ආත්මය නිට්ටයයි. දුෝ නිච්චෝ නිට්ටයයි. දුෝ ස්ථිරයි. සස්සතෝ වෙනස් වෙන්නේ නැහැ. අවිපරිණාම ධම්ම පෙරලෙන එකක් නෙමෙයි. නොපෙරලෙන එකක්. සස්සතෝ සමං සාස්වතිකයන්ගේ ඉගෙනවීමෙන් වෙනස් නොවන ධර්මතාවයක්. මෙන්න මේ බඳු අදහසකට එනවා. එහෙම ආවහම ඒකට කියනවා ඉදං උච්චති භික්කවේ දිට්ටිගත. දිට්ටිගතයක් කියලා කියනවා. දිට්ටි ගහනයක් කියලා කියනවා. දෘෂ්ටිකාන්තාරයක් කියලා කියනවා. එතකොට සම්මාදිට්ඨිය විනිවිද යන දිට්ටි විසූකයක් කියන දිට්ටි විපන්දිතයක් කියලා කියනවා. දිට්ටි සංයෝජනයක් බන්ධනයක් කියලා කියනවා. මෙන්න මේ බඳු සංයෝජනයන්ගෙන් යුක්ත වෙච්ච අසෘතවත් පුතුජනයා කවදාවත්ම මිදෙන්නේ නැන පරිමුච්ඡති. ජාතිය චරා මරණේන සෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්නේ නැ. න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාම. කිසි කලක දුකෙන් මිදෙ නොමිදෙන්නේ යයි දේශනා කරා. එතකොට දැන් අපි අවධාරණය කරලා බලන්න ඕන තුන් කාලයේ සැක උපදිනවද? ආත්මයක් ඇත හෝ ආත්මයක් නැත හෝ කියන තැනට වැටිලාද? ආත්මව ඉඳ ආත්මයම දකිමි කියන අදහසේ ඉන්නවද? ආත්මව ඉඳ අනාත්මය දකිමි, එනේන අරමුණේ අනාත්මය දකිනවා, අනිත්‍ය දකිනවා කියන අදහසක ඉන්නවද? අනාත්මව ඉඳගෙන ආත්මයම දකිමි කියන අදහසක ඉන්නවද? එහෙනම් සැප විදුක් වේදනා විඳින ස්ථිර වූ ආත්මයක් තියෙනවා. අපි මෙන්න මේ යම් තැනකට වැටිලා තියෙනවා. දැන් අපි මෙන්න මේ තැත්තට වැටුනේ අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය නොදන්න නිසා. දැන් අපිට මේ පැත්ත නෙමේ අවශ්‍ය කරන්නේ, අපිට මේ පැත්තේ අපිව හඳුනා ගන්න විතරයි ඕන කරන්නේ, ඒක අවශ්‍ය දෙය නෙමේ. දැන් අපිට ඕන මේ පැත්තෙන් නිදහස් වෙන්න, මිදෙන්න. මිදෙන්න නම් කුමක්ද අපි කළ යුත්තේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දැන් අපට පැහැදිලි කරනවා.
සුතවාචකෝ අරිය සාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුයිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ සුයිනීතෝ මනසිකරණී ධම්මේ පජානාති යමනසිකරණී ධම්මේ පජානාති සෝ මනසිකරණී ධම්මේ පජානන්තු අමනසිකරණී ධම්මේ පජානන්තු යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේන මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති.
ඔන්න බුදුරජාණන් වහන්සේ අපට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය පැහැදිලි කරලා දෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ ආර්යයන්ගේ දැක්මට, ආර්යයන්ගේ හමුවට, සත්පුරුෂයන්ගේ දැක්මට හමුවට ගිය කෙනා. ගිහිලා නිකන් හිටියේ නෑ, ධර්මයේ අසා දැනගෙන ධර්මයේහි දක්ෂ වුණා. ඒ දක්ෂ වූ දරාගත් ධර්මයට අනුව හැසිරුණා. සත්පුරුෂ ධර්මයේ, ආර්ය ධර්මයේ හික්මුණා. ඔන්න යම් කෙනෙක් ධර්මයේ දක්ෂද, ධර්මයේ හික්මිලාද, සත්පුරුෂයන් අතරට ගිහිල්ලාද නැද්ද කියන එකත් දැනගන්න පුළුවන්. කොහොමද දැනගන්නේ? දැන් අපි ධර්මයේ දක්ෂද, ධර්මයේ හික්මිලාද, ධර්මදරද කියලා දකින්නේ විභාග සහතිකේ. සහතිකේ දිහා බලලානේ ධර්මදර බව දකින්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා පෝටිල කියලා හාමුදුරු කෙනෙක්. ත්‍රිපිටක ප්‍රාප්තයි. බුදුහාමුදුරුව ළඟට එනකොටම බුදුහාරු කතා කරන්නේ හිස් පෝටිල කියලා. පෝටිල හාමුදුරුව ළඟට එනකොටම කියන්නේ හිස් පෝටිල. ඉතින් මේ හාමුදුරු කල්පනා ළඟ මන් ත්‍රිපිටකේම දන්නවා. වෙනාට මට බුදුහාමුදුරුව කතා කරන්නේ හිස් පෝටිල කියලානේ. ඇයි බුදුහාමුදුරුව එහෙම කතා කළේ? ත්‍රිපිටකේම දැනගත්තට සුතවත් ආරිය ශ්‍රාවකයෙක් වුණේ නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වුණාද නැද්ද කියලා බලන්නේ කියවපු පොත් ප්‍රමාණය අනුව නෙමෙයි, පාඩම් තියෙන සූත්‍ර ප්‍රමාණය අනුව නෙමෙයි, ලබලා තියෙන සහතික ගණන අනුව නෙමෙයි. සුතවත් ආර්ය ශ්‍රාවක බව ලැබෙන්නේ කොහොමද? මනසිකරණීයේ ධම්මේ පජානාති අමනසිකරණීයේ ධම්මේ පජානාති. මෙනෙහි කළ යුතු දේ දන්නවා නම්, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා නම්, අන්න ඒ දැනුමෙන් තමයි අපිට මනින්න වෙන්නේ සත්පුරුෂ ඇසුර ආර්ය ඇසුර ලැබිලාද, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අපි දක්ෂ වෙලාද, එහි හික්මිලාද කියලා මැන බලන්න පුළුවන් වෙන්නේ අර බාහිර ප්‍රමාණය, සූත්‍ර ගණන, දැනුම, සහතිකය අනුව නෙමෙයි. මට පුළුවන්ද සහතික වෙන්න මෙනෙහි කළ යුතු දේ දන්නවා, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා කියන තැනට ඉන්න. ඔන්න ඔබට ත්‍රිපිටකය පිළිබඳ උපාධි සහතිකයක් නැති වුණාට, තුන් පිටකයේම නොකියුවට කමක් නැහැ. ඔබට තේරෙනවා නම් මෙනෙහි කළ යුතු දේ මේකයි, මෙනෙහි නොකළ යුතු දේ මේකයි කියලා, එපමණකින් ඔබ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. මහා සූත්‍ර ගොඩක් පාඩන්නේ දන්නේ. සමහර පිටකයන්ට අත තියලවත් නෑ, දන්නේ දැකලත් නෑ. ඒ වුණාට ඔබ දන්නවා නම් ඇසු එක ධර්මයක් තුලින් හෝ හඳුනාගත්තොත් මනසිකරණීය ධම්මේ පජානාති අමනසිකරණීය ධම්මේ පජානාති. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ දන්නවා නම් අන්න එතන තමයි ශ්‍රුතවත් භාවයේ තියෙන අර්ථය. ශ්‍රුතවත් භාවයේ ලැබුවද නොලැබුවද කියන එක තේරුම් ගන්න වෙන්නේ එතන. දැනගත්ත දේ ඉතා ස්වල්පයක් වුවත් ඒ දැනගත්ත ස්වල්පයේ තුලින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ දැනගත්තා නම් එපමණකින් ශ්‍රුතවත් ආරි ශ්‍රාවකේ. එතකොට ඒ ආරි ශ්‍රාවකයා මොකද කරන්නේ? යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි කරනවා. කතමේච භික්ඛවේ ධම්මාන මනසිකරණීයාතේ ධම්මේ ධම්මේන මනසිකරෝති. යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරූතු අනුප්පන්නෝවා කාමසෝ පජ්ජති උප්පන්නෝවා කාමසෝ පවද්දති අනුප්පන්නෝවා භවසෝ පජ්ජති උප්පන්නෝවා භවසෝ පවද්දති අනුප්පන්නෝවා විජ්ජාසෝ පජ්ජති උප්පන්නෝවා අවිජ්ජාසෝ පවද්දති ඉමේ ධම්මාන මනසිකරණීයායේ ධම්මේන මනසිකරෝති. සුතවතරි ශ්‍රාවක මෙනෙහි කළ යුතු දේ නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ මොනවද? මෙනෙහි නොකළ යුතු දේ යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන් කාමාසව භවාසව අවිජ්ජාසව උපදිනවනම් උපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව වැඩෙනවනම් ඒබඳු මනසිකාරයක් පවත්වන්නේ නැහැ. ඒක නවත්තනවා. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මියෝ මෙනෙහි කරනවා. මොනවද මෙනෙහි කළ යුතු ධර්ම? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි කරනකොට අනුප්පන්නෝවා නූපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව නූපදිනවනම් උපන්නෝවා උපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව ප්‍රහීන වෙනවනම් අන්නේ බඳු මනසිකාරයක් නැවත නැවත පවත්වනවා සුතවත් ආරි ශ්‍රාවකය. හිතකොට සෝ ඒවං අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නාචේව ආසවාන උපජ්ජංති උප්පන්නාච ආසවා පවද්ද පහියන්ති. සෝ ඉදං දුක්ඛං යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. සෝ ඒවං යෝනිසෝ මනසිකරෝතෝති නිසංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉදං උච්චති භික්ඛවේ ආසවා දස්සනා පහතම්වාති. එතකොට සුතවතාරි ශ්‍රාවකයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමෙන් නූපන් ආශ්‍රව නූපදිනවා, උපන් ආශ්‍රව ප්‍රහීන වෙනවා. එතකොට ඔහු මෙනෙහි කරන්නේ කොහොමද? මේ දුකයි මේ සමුදයයි අයං දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධයයි මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි. මෙන්න මේ විදිහෙන් මෙනෙහි කරන සුතවත් ආරි ශ්‍රාවකයා තීන සංයෝජනානි පහීයන්ති තුන් සංයෝජනය ප්‍රහීන කරනවා. සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස්. මේ තුන් සංයෝජනයන් ප්‍රහීන කළ කෙනා ඒ ඇති කරගත්ත දැක්මට කියනවා, ඒ දැක්ම තුල අත්‍යාසවා දස්සනා පහතබ්බ. ඉමේ ඉදං උච්චති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බ. ආශ්‍රවයෙන් දර්ශනයෙන් පහ කළ යුතු දුරු කළ යුතු ආශ්‍රවයෝ මෙන්න මේ බඳු. ඒ ආශ්‍රව ප්‍රහීන කරන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ධර්මයෝ ප්‍රහීන කරන දැක්ම මෙන්න මේකයි. ඉදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මෙහෙම මෙනෙහි කරන කොටයි තුන් සංයෝජන ප්‍රහීන වෙලා ආශ්‍රවයන් දුරු වෙලා, දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව දුරු වෙලා දැක්මට මාර්ගයට පිවිසෙන්නේ. දැන් අපි මෙහෙම කතා කළාට මේක එච්චරම පැහැදිලි නෑ. දැන් අපි මේ කතා කළ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාගේ පැත්ත, අශ්‍රුතවත් පුතුඥයාගේ පැත්ත පිළිබඳව දැන් අපි ටිකක් විමසලා බලන්න ඕන. මීට වඩා අපට දැනෙන වැටහෙන විදිහට, මොකද අදාදම අපි මේ අශ්‍රුතවත් භාවයෙන් මිදිලා ශ්‍රුතවත් ආරි ශ්‍රාවක භාවයට පත් වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක හඳුනා ගන්න ඕන. ඊ අපේ නුවර පින්වතුන් යෝනිසෝ මනසිකාරය නම් නෙමෙයි, අයෝනිසෝ මනසිකාරය කියන ටික දැනගත්තා. මොකද අයෝනිසෝ මනසිකාරය කියන එකක් දැනගන්න ඕන එකක්. මනසිකරණීයේ ධම්මේ පජානාති, අමනසිකරණීයේ ධම්මේ පජානන්ති. මෙනෙහි කළ යුතු දෙයක් දැනගන්න ඕන, මෙනෙහි නොකළ යුතු දෙයක් දැනගන්න ඕන. හොඳ පැත්තක් දැනගන්න ඕන, නරක පැත්තක්. නරක පැත්ත දැනගන්න කෙනා තමයි නරක මේ නරක පැත්තයි හටගත්තේ කියලා ඉක්මනින් ඒකට ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියා දක්වන්නේ. එනිසා අපිට මෙන්න මේ දෙක ගැනම දැනුමක් ලබන්න ඕන. අපි ඒ පිළිබඳව නොඑක්වර බොහෝ වාරවල නැවත නැවත කතා කළ අවස්ථා තියෙනවා. ආශ්‍රව යෙදෙන්නේ උපදින්නේ කොහොමද? දැන් ආශ්‍රවක්ෂය ක්‍රීම සඳහා ප්‍රතිපදාව ආරම්භ කළේ කොතනින්ද? ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න දකින කෙනාටමයි ආශ්‍රවක්ෂය වෙනවා කියලා කිව්වේ. එහෙනම් මේ කියන ආශ්‍රවක්ෂය කරන්න නම් ඒකාන්තයෙන්ම අපි යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය දැන දැක ගන්න ඕන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සැබෑ ලෙස හඳුනා ගන්න පුළුවන් වෙනවා සැකයක් නැතුව ආශ්‍රවය පිළිබඳව හඳුනාගත්තොත්. මොකද්ද ආශ්‍රවය කියන්නේ කියලා මම දැන් යම් අදහසක් ඉදිරිපත් කරනවා. ඒක ඔබ උපකල්පනය කරගන්න ඔබට ලැබෙන අත්දැකීමක් හැටියට. දැන් ඔබේ අතට අපි දෙනවා ඡායාරූප දෙකක්. දැන් උපකල්පනය කරගන්න අත් දෙකේ තියෙනවා ඡායාරූප දෙකක්. දැන් මේ ඡායාරූප දෙක දිහාම ඔබ බලලා එක ඡායාරූපයක් දිහා බලලා හඳුනා ගන්නවා මේ නම් අහවල් කෙනාය කියලා නමින් ගමින් තොරතුරු ඇතුව ඔන්න දැනගන්න. අනිත් කෙනාව දැනගන්න බෑ, කවදාවත් දැකලා පළපුරුදු මේ රටේ කෙනෙක් නම් නෙමෙයි. එතකොට දැන් ඔන්න ඔබේ ආයතනයට ඔබේ ඇහැ ගැටුණා එකවරම ඡායාරූප දෙකක්. එකක් නාම ගෝත්‍ර සහිතව දැනගත්තා. අනිත් එක දැනගන්න බැරි වුණා. කොහොමද අපි එකක් දැනගත්තේ එකක් දැනගන්න බැරි වුණේ? මොකද්ද හේතුව? මොකද්ද හේතුව මෙතන තියෙන? අපට එක ඡායා රූපයක් පිළිබඳව හිතන්න සිහි කරන්න යමක් අභ්‍යන්තරයේ තිබුණා. අනිත් එකට හිතන්න සිහි කරන්න යමක් තිබුණේ නැහැ. දැන් යමක් හිතලා සිහි කරලා ගන්න පුළුවන් දේ අරගෙන අපි කෙනෙක් යමක් දෙයක් පිළිබඳව දැනගත්තා. එතකොට අනිත් එක ගැන අපි දැනගත්තෙම නැද්ද? අපි ඒ රූපයේ ඉන්නේ මිනිස් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් අඩුතරමින් දැනගත්තානේ. ඒ දැන ගැනීමට පෙර දැනුමක් උදව් වෙන්න ඕන නේද? නමුත් මේකේ දැනගත්ත ස්වභාවයේ වෙනස්කම් තියෙනවා. එකක් හොඳටම හඳුනගත්තා කියලා හිතනවා, අනිත් එක අඳුනගන්න බෑ කියලා හිතනවා. මේ මිනිස්යාව නම් අඳුරන්නේ නැහැ. මේ මිනිස්යාව නම් හඳුනනවා කියලා කියනවා. එතකොට එහෙම වෙනකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ? දැන් අපේ අතට හමු වෙන්නේ ඡායා රූපයක්. ඡායා රූපයක් කිව්වහම ඒකේ මොනවද තියෙන්නේ? කඩදාසි කෑල්ලක් තියෙනවා, ඒකේ තියෙන වර්ණ ටිකක් තියෙනවා. පෙනෙන නම් ස්වභාවයක්, සටහනක්. දැන් ඒක සතෙක්ද පුද්ගලයෙක්ද? සතෙක්ද පුද්ගලයෙක්ද ඒක? නමුත් අපි දැනගත්තේ මොකාවද? සතෙක් ගැන, පුද්ගලයෙක් ගැන දැනගත්තා. එතකොට දැන් වැරද්ද තියෙන්නේ ඡායා රූපේද? අපි හදාගත්ත, උපදවාගත්ත දෙහිද වැරද්ද තියෙන්නේ? උපදවාගත්ත දෙහි. එතකොට එහෙනම් ආශ්‍රව කියලා කියන්නේ බාහිර අරමුණේ තියෙන එකක් නෙමෙයි. ඒ අරමුණ පිළිබඳව අපි හිතන සීකරණ පිළිවෙල අනුවයි ඒක වැරද්ද නිවැරද්ද අපට තෝරගන්න වෙන්නේ. එතකොට දැන් අපට ඡායා රූපය දිහා බලලා අපි සිහි කරගත්තේ, අපි දැනගත්තේ කාවද? සත්වයෙක්, පුද්ගලයෙක් පිළිබඳව. එතකොට අපට ඉපදිලා තියෙන්නේ මොකද්ද? පුද්ගල ආත්ම සංකල්පයක්. දැන් අපි ඇහැට ගැටුණාම යමක් මේ හරමානයි අපේ දැනගැනීම වෙන්නේ සත්වයෙක්, යමක් දෙයක් පිළිබඳව. කනට ගැටුණත් එහෙමයි. ශබ්දයක් ඇහෙනකොටම අපි ඒ ශබ්දයේ කපුටගේද, ඒ ශබ්දය කුරුල්ලෙක්ගේද, ඒ ශබ්දය කොයි ගායකයාගේද, මේ ඔක්කොම හඳුනගන්න බව තියෙනවා. කොහොම හරි අවසන් වෙලා තියෙන කොතනින්ද? අත්හේ පුද්ගලයේ යමක් දෙයක් කියන තැනින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට නාසයට, දිවට, කයට ගැටුණත් අපේ දැනගැනීම යමක් දෙයක් පිළිබඳව. දිවට රසයක් ගැටුණා, මේ රසය නම් අඹ රසය, අඹ ගෙඩියක රසය තමයි දැනගන්නේ. එතකොට ඒත් අපට යමක් දෙයක් හමු වෙලා. ආයතනයට ගැටෙන හැම වෙලාවෙම අපේ දැනගැනීම අවසන් වෙලා තියෙන්නේ සත්වයේ, පුද්ගලයේ, යමක්, දෙයක්, ද්‍රව්‍යයක්, කාරණාවක් කියන තැනකයි. ඊළඟට අපි ඒ දැනගත්ත දේ ඇසුරු කරනවා. අපි දැනගත්ත දේ ඇසුරු කරනවා. ඒ කියන්නේ දැන් අපි ඡායා රූපයෙන් හඳුනගත්තොත් මේ ඉන්නේ හවල් කෙනාය කියලා. ඊළඟට අපි මොකද කරන්නේ? අනේ යා, මෙහි කෙනෙක්, යාගේ නම මේක, යාගේ දෙමව්පියන් මේගොල්ලෝ අපිත් එක්ක හිටියේ මෙහෙම, අපිට මේ වගේ උදව් කරලා තියෙනවා කියලා, උපකාර වෙලා තියෙනවා කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই මිනිස්සයා ඉස්සරහත් අපිට සතුරුකම් කළේ. ලෝභ වශයෙන්, ද්වේෂ වශයෙන් අදහස් සිතුවිලි ඕන තරම් පහළ වෙන්න පුළුවන්. ඒ පුද්ගල සංකල්පය පදනම් කරගෙන, සාධක පාදක කරගෙන. ඔන්න දැන් අපි තේරුම් ගන්න ඕන නූපන්නාශ්‍රවය ඉපදීම හා උපන්නාශ්‍රව වැඩෙනවා කියන තැන මොකද්ද කියලා. ඡායා රූපයක් අපට ලැබුණේ, ආයතනයට ගැටුණේ අපි දැනගත්තේ සත්වයෙක් පිළිබඳව, පුද්ගලයෙක් පිළිබඳව. දැනගෙන ඊළඟට ඒ සත්වයා, ඒ පුද්ගලයා පිළිබඳව ලෝභ සහගතව, ද්වේෂ සහගතව නොයෙක් දේ හිතුවා. එක්ක ලෝභ සහගතව හිතුවා, එක්ක ද්වේෂ සහගතව හිතුවා. සමහර වෙලාවට පිනට කුසලයට අනුවත් හිතුවා. මේ මිනිසයා අනිත්‍යයි කියලා හිතන්නත් පුළුවන්. ඒ මනුස්සයාගේ ආයතන අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. ඒ මනුස්සයාගේ සියලු දේ අසුභසාර දුකද පිළිකුල් දේ හේතුව දකින්නත් පුළුවන්. එතකොට පුඤ්ඤාපි සංඛාර පහළ වුණත්, අපුඤ්ඤාපි සංඛාර පහළ වුණත්, ආනඤ්ඤාපි සංඛාර පහළ වුණත් ඒ අවිද්‍යාව නිසානේ. එතකොට එහෙමනම් දැන් අපේ ආයතනයේ යමක් ගැටෙන හැම වෙලාවකම අපි නතර වෙලා තියෙන්නේ පුද්ගල සංකල්පයේ. ආත්ම පුද්ගල සත්ත්ව ද්‍රව්‍ය කාරණා හැටියට තමයි ඒ ක්‍රියාවලිය අවසන් වෙලා තියෙන්නේ. එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඡායා රූපයේ දැන් ඇහැට ගැටිච්ච අවස්ථාව වර්තමානයි. ඇහැ වර්තමානයි, ඇහැට ගැටිච්ච රූපයත් වර්තමානයි. නමුත් අපි සිහි කළ දේ වර්තමානද? අපි සිහි කළේ අතීතය. අපි දැනගත්තේ වර්තමානයේද අතීතයේද? අතීතයේ. වර්තමානයේ තමයි ඇහැත් රූපයක් ගැටුනේ ඡායා රූපය. අපි දැනගත්තේ අතීතයේ අපි ඇසුරු කළ කෙනෙක් පිළිබඳව. එතකොට අපේ සිහි කිරීම අතීතයි. දැනගත්තේ අතීත දෙයක් පිළිබඳව. අතීතයේ තියෙනවද? අතීතං නිරුද්ධං. අතීතය මෙරිලා, අතීතය නිරුද්ධ වෙලා. එහෙනම් අපි දැනගත්තේ තියෙන දෙයක් ගැනද, මෙරිච්ච දෙයක් ගැනද? මෙරිච්ච දෙයක්. මෙරිච්ච දෙය ගැන දැනගත්තේ මෙරිච්ච හැටියටද, තියෙන හැටියටද? තියෙන. එහෙනම් අපි හැමතිස්සෙම ඇති කරගත්ත දැන ගැනීම හරිද වැරදිද? යෝනිසෝ මනසිකාර්ය දෙයදිලා තියෙන්නේ, අයෝනිසෝ මනසිකාර්ය දෙයදිලා තියෙන්නේ. එහෙනම් අපි හැමතිස්සෙම අයෝනිසෝ මනසිකාර්යයේ යෙදිලා අපි කරලා තියෙන්නේ මොකද්ද? නූපන්න ආශ්‍රව උපදවලා තියෙනවා. උපන්න ආශ්‍රය වඩලා තියෙනවා. එහෙනම් මේ අසෘතවත් පුතුජණයාගේ පැත්ත අයෝනිසෝ මනසිකාර්ය භාව. දැන් අපි දැනගෙන ඉඳලා නැහැ මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ. හැබැයි දැන් සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ටික නැති වෙන්නේ නැහැ. ඔන්න දැන් ඉක්මන් වෙන්න එපා. අනේ අපි අසෘතවත් පුතුජණයෝ කියලා කලකිරෙන්න. සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් මේ ටිකමයි වෙන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවකයාටත්, සුතවත් ආරි ශ්‍රාවකය කියලා කියන්නේ තාම රහත් වෙච්ච කෙනෙක් නෙවෙයිනේ නේද? තාම අවිද්‍යා සහිතයි. ඒ නිසා අරමුණ ගැටෙනකොටම පුද්ගල භාවයෙන් පේනවා. ඔන්න දැන් හොඳට තේරුම් ගන්න සමුදය කියලා කියන්නේ මොකද්ද කියලා. අරමුණක් ආයතනයට ගැටෙනකොටම පෙනෙන්නේ පුද්ගල භාවයෙන්. සත්වයේ පුද්ගලයක හැටියට යමක් දෙයක් හැටියට පෙනෙනකොටම දැන් ඒක අසෘතවත් පුතුජණයටත් එහෙමයි, සුතවත් ආරි ශ්‍රාවකයාටත් එහෙමයි, සමහර වෙලාවට ඊට එහා මග ඵලවලටපත් වෙච්ච අයටත් එහෙමමයි. එතකොට දැන් වැරද්ද තියෙන්නේ මෙතන නෙමෙයි. දැන් ඔන්න අපි හිතමු යම් අරමුණක් ගැටිලා අපිට පෙර අවිද්‍යා සංඛාරය නිසා අපි ළඟ රැස් කරගත්ත දේ තියෙන නිසා අපි දැනගත්තා කියලා කියමුකෝ. වැරදි විදිහට යමක් ඡායා රූපේ දිහා බලලා පුද්ගලයෙක් කියන දැනගැනීමකට ආවා කියමුකෝ. දැන් අසෘතවත් පුතුජණයාගේ සුතවත් ආරි ශ්‍රාවකයාගේ වෙනස මෙතන නෙමෙයි තියෙන්නේ. මේ දෙන්නටම අරමුණ ගැටිලා පුද්ගල භාවයෙන් පේනවා. වෙනස මොකද්ද? හැබැයි අසෘතවත් පුතුජණයා මේක පුද්ගලයෙක් හැටියටම දැනගෙන මේක වැරද්ද දන්නේම නෑ. එයා ඒ ආකාරයෙන්ම බාරගෙන නූපන්න ආශ්‍රව උපදවන, උපන්න ආශ්‍රව වැඩෙන අයෝනිසෝ මනසිකාරයම භාවිතා කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, ඔන්න ශ්‍රුතවත් භව කියන්නේ මොකද්ද? මේ පුද්ගල භාවයෙන් යමක් පෙනුණා නම්, හටගත්තා නම්, දැනුණා නම්, දැනගත්තා නම් එයා දන්නෝ මේ හටගත්තේ ආශ්‍රවය. මෙතන අයෝනිසෝ මනසිකාරයේදීලා වැරදි දැනගැනීමක් මේ ඇති උනේ කියන දැනුම තියෙනවා. දැන් වැරදි විදිහට දැනගත්තා. හැබැයි දෙවෙනි මොහොතෙහි මේ වැරද්දක් කියලා මෙතන දන්නවා. දන්න නිසා යා, එතකොට යා දන්නවා අමනසිකරණයේ ධම්මේ පජානාති. දැන් වැරදි විදිහට මෙනෙහි කළ නිසා මෙහෙම වුණා කියලා දන්නවා මනසිකරණයේ ධම්මේ පජානාති. ඊළඟට ඒකම එයා දන්නවා මනසිකරණයේ ධම්මේ පජානාති. එහෙනම් අයෝනිසෝ මනසිකාරයේ හේතුන් නිසා මේ සත්පුද්ගල භාවයෙන් මෙතන පිනුණා, හමු වුණා. එහෙනම් මෙතන අයෝනිසෝ මනසිකාරයේ යෙදিলা තියෙන්නේ ඒක අහිත පිණිසයි. නූපන්නාශ්‍රව උපදිනවා, උපන්නාශ්‍රව වැඩෙනවා කියලා දන්නවා. ඒ නිසා එයා යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි නොකල යුතුය නම් ඒ දේ මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කළ යුතුය නම් ඒ දේ මෙනෙහි කරනවා. හැබැයි නොදන්න කෙනා අසෘතුමත් පුතුජණයා මොකද කරන්නේ? මේ යම් ධර්මයක් මෙනෙහි කළ යුතුය නම් ඒ ධර්මය මෙනෙහි නොකරනවා. යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතුය නම් ඒ ධර්මිය මෙනෙහි කර. ඒ නිසා යාගේ ආශ්‍රව නැවත නැවත වැඩෙනවා. දැන් ඔන්න සෘතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න ඔබට පුළුවන් මෙන්න මෙතනට පිවිසෙන්න. මේ අවුරුද්දක් මුළුල්ලේ බණ ඇහුවා නම් සැක නැතුව මෙතන පිහිටන්න පුළුවන්කම තියෙන්න ඕන. අරමුණ ආයතනයට ගැටුණාම එයාය මෙයාය සත්වයාය පුද්ගලයාය කියන අදහස උපදිනවා වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. හැබැයි ඔබ දන්නවා නම් ඒක වැරද්දක් කියලා. ඒ හටගත්තේ ආශ්‍රවයයි කියලා දන්නවා නම්, ඒ උපන්නේ දුකයි කියලා දන්නවා නම් එපමණකින් ඔබට පුළුවන් සෘතවත් භාවයට එන්න. ආර්ය ශ්‍රාවකයාගේ කාර්යය පටන් ගන්න පුළුවන්. කොහොමද? ඔබට තියෙනවා දැන් ඇසු ධර්මයේ තුල විමර්ශන බුද්ධිය. මේක ගැන සොයා විමසා බලන්න පුළුවන්. කොහොමද? මේ බඳු ස්වභාවය පෙනෙනවා. දැන් මේ ආයතනයේ මේ අරමුණ ගැටුණාම මේ බඳු ස්වභාවයකින් පෙනී හිටිනවා. ඒක අපි පැහැදිලි කරගනිමු. අපි මේත පෙර ඔබට උපමාවක් දක්වලා තියෙනවා. මැටි ගුලියක කිසි වටිනාකමක් නැහැ. කවුරුවත් ඉල්ලන්නේ ලන්සුවක් නැහැ ඒකට. හැබැයි අපි මේ මැටි ගුලියම හැඩය ආකෘතිය වෙනස් කළොත්, හැඩය ආකෘතිය වෙනස් කළාම දැන් මැටි වල වෙනසක් වුණාද? නෑ. මැටි මැටිමයි. හැබැයි වෙනස් උනේ මොකද්ද? පෙනෙන ස්වභාවය වෙනස්. ඉස්සෙල්ලා ගුලියක් හැටියට පෙනුණා, දැන් වෙනස් වූ ස්වභාවයන්ගෙන් පේන්න පුළුවන්. එතකොට වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? මැටිවල වෙනසක් නෑ, මැටිවල පෙනෙන ස්වභාවයේ වෙනසක් වෙලා තියෙනවා. දැන් අපිට පේනවා හාවි. දැන් අපිට පේනවා මුවෙක්. දැන් අපිට පේනවා ඇතෙක්. දැන් අපිට ප්‍රතිමාවක් පේනවා. දැන් ඒ වුණාට තියෙන්නේ මොනවද? මැටි. දැන් මැටි තියෙන තැන ඒ හැඩය ආකෘතිය වෙනස් වෙන්න අපිට පෙනෙන ස්වභාවයේහි වෙනසක් වෙනවා. දැන් මැටි වල අර පෙනිච්ච මූල ස්වභාවයට අපි කිසිම ඇලුමක් තිබුණේ නැහැ. gedara geniyanna hitunne ne. හැබැයි දැන් මේ මැටිමයි තියෙන්නේ ආකෘතිය හැඩය වෙනස් වෙනකොට, පෙනෙන ස්වභාවය වෙනස් වෙනකොට. වෙනස් වෙන්න වටිනාකමක් ඇති වුණා. මිලදී ගන්න හිතුණා, හොරකම් කරලා හරි ගහලා මරලා හරි ගන්න හිතුණා. දැන් නමුත් අපි මිලදී ගන්නෙ මොනවද? මැටිමයි. වෙනස මොකක්ද? පෙනෙන ස්වභාවයේ විතරක් වෙනසක් තියෙනවා. එතකොට දැන් අපි ඇලුම් කරලා තියෙන්නේ මැටිවලටද පෙනෙන ස්වභාවයේ? පෙනෙන ස්වභාවය. හැබැයි පෙනෙන ස්වභාවය මිලදී ගන්නකොට, පෙනෙන ස්වභාවය ස්පර්ශ කරන්න යනකොට අහුවෙන්නේ මොකද්ද? මැටිවල. අපි මැටිවලට නෙමෙයි ඇලුම් කළේ. නමුත් අල්ලගෙන තියෙන්නේ මැටිම. එතකොට දැන් ඔන්න තේරුම් ගන්න වැරද්ද කොතනද කියලා. අපට සත්ව පුද්ගල ස්වභාවයෙන් යමක් පෙනුණා නම් ඒ පෙනුණු තැන මොනවද තියෙන්නේ? ස්කන්ධ ධාතු ආයතන. ස්කන්ධ ධාතු ආයතන. ධාතුව ඇති තැන, මැටි ඇති තැන අපට හාවෙක් පේනවා, මුවෙක් පේනවා. ධාතුව ඇති තැන අපට පේනවා මිනිස්සෙ සත්‍ය. ධාතුව කියලා කිව්වෙන් පස්සේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු තියෙනවා. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු තියෙනවා. ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු තියෙනවා. ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු තියෙනවා. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු තියෙනවා. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු තියෙනවා. මෙන්න මේ ධාතු ඇති තැන අපට පුද්ගල ස්වභාවයෙන් යමක් පේනවා. පම්බයා ඇති තැන මිනිහෙක්වමයි පේන්නේ. සත්තු බය වෙලා දුවන්නේ එක නෙමෙයි. සතුන්ට පේන්නේ පඹයෙක් කියලා නෙමෙයිනේ. සතුන්ට පේන්නේ වෙලමැද්දේ ඉන්න නුරකාරයෙක් මිනිස්සෙක් හැටියට. එතකොට නමුත් ධාතුව ඇති තැන මිනිසෙක් සත්වයෙක් යමක් දෙයක්ව පෙනෙනවා. මෙටි ඇති තැන හාවි පෙනෙනවා. ඔන්න මේ ටික හොඳට සීකලා බලන්න ඕන. දැන් මෙන්න මේ ධර්මයමයි අපි ඇසූ ධර්මය කියලා කියන්නේ. සෘතවත් භව කියන්නේ මෙන්න මේ ටිකට. දැන් මෙන්න මේ සෘතවත් වූ ඇසූ පිරු ධර්මය ධර්මයේ දක්ෂ වෙනවා කියලා කියන්නේ හික්මෙනවා කියන්නේ මොකටද? දැන් ඔබ උරගා බලන්නට ඕන පුද්ගල භාවයෙන් යමක් පෙනුණා නම් පුද්ගල භාවයෙන් පෙනුනේ මොනවද? මොකද්ද? අර ඇසූ ධර්මය අනුව පරේෂණය පටන් ගන්න ඕන. අන්න පටන් ගන්නකොට අපට පේනෝ පෙනුන ස්වභාවය නෙමෙයි තියෙන්නේ. පුද්ගලයෙක් ලස්සන පුද්ගලයෙක් ඇලුම් කළ යුතු තණ්හාව උපදින තරමින් පුද්ගලයෙකු හැටියට පෙනුනහම යමක් ඔන්න පුද්ගල භාවයේ තණ්හාව ආශාව ඇතිව ආශ්‍රවයම හටගත්තා. නූපන් අකුසලේ උපන්නා. නූපන් ආශ්‍රවය උපන්නා. ඊළඟට අපි බලනවා ඒ කියන්නේ පැත්ත. ඔන්න සුතවත් ආරිසාවකයේ ස්වභාවය. බලනවා මේ රූපේ තියෙන කෙස්, ලොම්, නිය, දත්, හම, මස, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු. මේ විදිහට බලනවා. බලනකොට පේනවා තියෙන්නේ මේවා. තියෙන්නේ මේවා. නිබඳු අසුබදී ඇති තැනනේ සත්ව ස්වરૂපයෙන් පෙනී සිටියේ. බලනවා පඨවි ධාතුව තියෙන්නේ, ආපෝ ධාතුව තියෙන්නේ, තේජෝ ධාතුව තියෙන්නේ, වායෝ ධාතුව තියෙන්නේ. ඊබඳු ධාතුවක් ඇති තැන නෙමේ පුද්ගල ස්වરૂපයෙන් පෙනී සිටියේ. එහෙනම් මේ ධාතුව ධාතුවේ හැටියට දකින්න බැරි වෙච්ච නිසා නේද පුද්ගල භාවයෙන් පෙනුනේ? ධාතුව ධාතුවේ හැටියට නොදැක්ක නිසා නේද බුද්ධෙක් හැටියට දැක්කේ? පඹයා පඹේ හැටියට නොදැක්ක නිසා නේද මිනිස්සෙක් හිටලා දැක්කේ? එහෙනම් ධාතුව ධාතුවේ හැටියට මෙටි මෙටි හැටියට නොදකින හැම වෙලාවෙම පුද්ගල භාවයෙන් පෙනිලා තියෙනවා. මෙටි මෙටි හැටියට දකිනකොට, ධාතුව ධාතුවේ හැටියට දකිනකොට පුද්ගල භාවය දුරු වෙලා තියෙනවා. පුද්ගල භාවයෙන් යමක් හමු නොවුණා නම් තණ්හාවට, ලෝභයට, ද්වේෂයට ඉඩ තියෙනවද? තණ්හක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, නිරෝධ. ඒ නිරෝධය ලැබෙන පිළිවෙතද මේමයි. ඔන්න අපට එනවා ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ සමුදයෝ යෝනිසෝ මනසිකරෝති, හයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති, අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති කියන තැනට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? දැන් අසුතවත් පුතුජනයාගෙත් සුතවත් ආරි ශ්‍රාවකයාගෙත් මූලික ස්වභාවය අපි දැන් තේරුම් ගත්තා. දෙදෙනාටම අරමුණ ගැටෙනකොට පුද්ගල භාවයෙන් පේනවා. මෙටි මෙටි හැටියට පේන්නේ නැහැ. මෙටි හාවික් වගේම පේනවා, මුවෙක් වගේම පේනවා. හැබැයි අසුතවත් පුතුජනයා අනේ ලස්සන හාවේ ලස්සන මුවේ කියක් හරි දීලා ගෙදර ගෙනියන්න ඕන කියලා එයා නූපන් ආශ්‍රව උපදවාගෙන ගෙදරත් තරයි යනවා. ගිහිල්ලා ඒක කැඩිලා බිඳලා කවුරු හරි බිමර දැම්මොත් ඔන්න යහව නිසා ගහ බැන ගැනීමුත් මරා ගැනීමුත් ඇති වෙනවා. නූපන් ඒවා ඔක්කොම උපදිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්ට පේනව ලස්සනයි කියලා, හාවෙක් කියලා පේනවා. කෙනිච්ච ගමන් මෙයාට මතක් වෙනවා මේ අයෝනිසෝ මනසිකාරය මේ උපන්නේ උපන් ආශ්‍රවය ඉති තියෙන තැන හාවික්ව පෙනුනේ. එයා ඒ ඇසූ ධර්මයට අනුව විමසන්න පටන් ගන්නවා. මතුපිට පෙනෙන ස්වභාවයට රැවටෙන්නේ නැහැ. පෙනෙන ස්වභාවය ඉක්මවා ඒ පෙනෙන ස්වභාවය මැවුනේ කොතනද මොන හේතු නිසාද කියලා බලනවා. බලනකොට පේන්නේ මොනවද? මැටි. අනේ ඉතින් මැටි මැටි හැටියට දකිනකොට හාවික් ඉන්නවද නැද්ද කියනත් ප්‍රශ්න නැහැ. එතකොට යාට පෙනෙනවා මෙන්න මේ ධාතුව ඇති තැන මෙන්න මේ බඳු ස්වභාවයක් පෙනෙන ස්වභාවයක් තියෙනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිසමානා නිරීක්ෂති රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. එතකොට දැන් මෙටි තියෙන තැන පෙනෙන ස්වභාවය උනේ හවෙ. එතකොට අපිට තණ්හාව උපන්නේ කොහෙද? මැටි වලටද? පෙනෙන ස්වභාවයට. හාවට. හාවෙක් වශයෙන් පෙනිච්ච ස්වභාවයටයි දැන් අපිට තණ්හාව උපදින්න හේතු වෙච්ච රූපේ ධාතුවද? ධාත ඇති තැන උපං උපාදාය රූපේද? ඔන්න රූපය හා උපාදාය රූපය කියන එක හඳුනගන්න. ධාතුව සතර මහා ධාතුව. සතර මහා ධාතු නිසා උපදින දෙයට කියනවා උපාදාය කියලා. දැන් අපි ඇලුම් කරලා තියෙන්නේ කුමකටද? උපාදාය. මේ හරිම තැන නෙමෙයි. නමුත් හරි තැනකට යන්න පුළුවන් නක්ම. එතකොට උපාදාය රූපේ මේ රූපයේ ඇති තැන ධාතුවේ ඇති තැන මෙවුණු දේ තමයි මේ අපට පෙනුනේ. එතකොට අපට පෙනුනේ ධාතුවද? ධාතුවෙන් උපන් හටගත්ත ධර්මයෝද? අපේ ඇසට ගැටිලා අපි දැනගෙන තියෙන්නේ ධාතුවද හටගත්ත ධර්ම. එතකොට එහෙනම් අපේ ඇහැට ගැටිලා තියෙන්නේ ධාතුව නෙමෙයි. ධාතුව නිසා හටගත්ත. එහෙමනම් හොඳට හිතන්න තේරුම් ගන්න. තණ්හාව උපන්නේ කොතනද කියලා. තණ්හාව ඉපදිලා තියෙන්නේ කොතනද? මෙන්න මේ හේතු ඇති තැන, ධාතුව ඇති තැන හටගන්න රූපයට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ. පෙනෙන සබ. ඒක තියෙන දෙයක්ද එතකොට? අන්න ඒකයි එතකොට අපි ඊළඟට හොයන්න ඕනේ. තියෙන දෙයක් ඇත්තට ඇති සැටියෙන්. දැන් අපි මේ ඉස්සරහා තියෙන මේ උපකරණයට කියනවා මේසෙ කියලා. මේක අපි හැමෝම භාවිතා කරනවා මේකට මේසෙ කියලා. දැන් අපි විමසලා බැලුවොත් මේ කකුලද මේසෙ, අනිත් කකුලද මේසෙ, එහා කකුලද මෙහා කකුලද මේසෙ. දැන් අපි එකිනෙක ඇහුවොත් මේසෙද මේ කකුල් හතරද මේසෙ කියන්නේ? ඊළඟට මම අත දිගු කරලා අහන මේ තට්ටුවද එහෙනම් මේසෙ? මේ උඩ ලෑල්ලද මේසෙ? එහෙනම් දැන් අපිට මේසයක් පෙනුණා. දැන් හොයනකොට විමසනකොට මේ කකුලත් මේසෙ නෙමෙයි, අර කකුලත් මේසෙ නෙමෙයි, අර කකුලත් මේසෙ නෙමෙයි, මේ කකුලත් මේසෙ නෙමෙයි, තට්ටුව මේසෙ නෙමෙයි. එහෙනම් මේසෙ මොකද්ද? මේසෙ මොකද්ද? මේසෙ කියන්නේ මොකකටද? දැන් අපි තණ්හා කරන්නේ, ආසා කරන්නේ, ගැටෙන්නේ ඔක්කොම වෙන්නේ මේසෙටනේ. දැන් මේසෙ කියන්නේ මොකක්ද? ඔන්න හොයාගත යුතු ධර්මයි. මම කියන්නේ හොයාගත්තා වගේ හොයාගන්න පුළුවන් ඒක හොයාගත්තාම. සත්ව පුද්ගල ආත්ම කියන අදහසත් හොයාගන්න පුළුවන් මේසෙ වැක්ක. එතකොට මේසෙ කිව්වේ මොකටද? මේ කකුලත් කකුල් හතරමත් මේසෙ නෙමෙයි, තට්ටුවත් මේසෙ නෙමෙයි. එහෙනම් මොකද්ද මේසෙ? ඈ කවුරුවත් කියන එක තේරෙන්නේ නැහැ මට. දැන් සමහරු කියනවා මේ ඔක්කොම ටික එකතු වුණාම මේසෙයි කියලා. මේ ටික ඔක්කොම එකතු වුණාම මේසෙයි කියලා කියනවා. දැන් මේ කෑලි ටික ඔක්කොම එකතු වුණාම මේසෙ නම් අපි මේ කෑලි ටික ගලවලා මිටියක් බඳිනවා. දැන් කෑලි එකක්වත් අඩු නැහැ. ඇණයක්වත් අඩු නැහැ. ඔක්කොම තියෙනවා. දැන් ඒක පේනකොට මේසෙ කියනවද? දැන් කෑලි ටික ඔක්කොම මේසෙ නම් එතන තියෙනවනේ ඔක්කොම. ඒත් ඒකට මේසි කියන්නේ නෑ. එහෙනම් ඔක්කොම ටික මේසෙත් නෙමෙයි. එහෙනම් ඔන්න දැන් අපට රහසක් හෙළි වෙනවා. මේසි කිව්වේ මොකකටද? මේසයක් නැද්ද? මේසයක් නැද්ද? මොකද කියන්නේ මේසි නැද්ද? තියෙනව නේද? මේසයක් නැහැ කිව්වත් තියෙනවා කිව්වත් හරි උත්තරේ නම් නෙමෙයි. මේසයක් ඇත කිව්වත් මේසයක් නැත කිව්වත් අපි කියවනේ අත්තිමේ අත්තාති නත්තිමේ අත්තාති. දෘෂ්ටියක් කියලා දෘෂ්ටියට නොවැටෙන්න ඕන. එහෙනම් දැන් අපි හොයන්න ඕන මේසෙ මොකද්ද කියලා. මේසෙ මොකද්ද? කකුල් අතරත් මේසෙ නෙමෙයි, තට්ටුවත් මේසෙ නෙමෙයි, ඔක්කොමත් මේසෙ නෙමෙයි. එහෙනම් මේසක් නැහැ. අපි ඉක්මනින් ගන්න සරල උත්තරේ තමයි මේසයක් නැහැ. මේසයක් කියලා එකක් නැහැ. කකුල් අතරකුයි තට්ටුවකුයි විතරයි තියෙන්නේ. මේසයක් නැත. අපි වැටිලා තියෙන්නේ කොහෙටද? උච්ඡේද දෘෂ්ටියට. සාස්වත දෘෂ්ටියෙන් උච්ඡේද දෘෂ්ටියට ආවා. මේ වැරදි පාර. එහෙනම් අපි දැන් මේසි කියන එක මොකද්ද කියලා හොයන්න. අර මැටි ගුලිය තුලත් අපි කිව්වේ ඔකමයි. දැන් මේ කෑලි ටික ගලෝලා ගොඩක් කරලා තියෙනකොට මේසෙට උපදින තණ්හාව උපදිනවද? නැහැ. මේසෙකුත් නැහැ. මේසෙ නිසා උපදින තණ්හාව ද්වේෂය නැහැ. හැබැයි මේ කෑලි ටික මේ ආකෘතියට එනකොට දැන් මේසයක් පේනවා. එහෙනම් මේසෙ තියෙන කෑලි ටිකේද ඒ ආකෘතිය තුල ඒ ධාතුවම ඒ ලෑලි කෑලි ටිකම වෙනස් වෙනකොට පෙනෙන ස්වභාවයේද? දැන් අපි එහෙනම් මේසෙ කියලා කියන්නේ ලෑලි කෑලි ටික නෙමෙයි, ඒ හේතු ඇති තැන පෙනෙන ස්වභාවයක් කරයි. දැන් අපි ඔය වගේමයි අර උදේත් කතා කළා. අපි ගහ කියන්නේ මුල්ද? ගහ කියන්නේ කඳද? ගහ කියන්නේ අතුද? ගහ කියන්නේ කොළ මල් ගෙඩිද? මේකක්වත් ගහ නෙමෙයි. එතකොට ගහ අනිකක්, මේ අවයව ටික අනිකක්. මෙහෙම ගත්තත් හරිද? මේසේ අනිකක්, මේ අවයව ටික අනිකක් කියලා ගත්තත් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ඒක වැරදි දෘෂ්ටිය, වැරදි දැක්ම. ඒ නිසා ඒ දැක්මනේ ඒ වැරදි තැනනොත් අපි ගැලවිලා යන්න ඕන, එහාට යන්න ඕන. කොහොමද යන්නේ? අන්න ඒ සඳහා අපිට මේ යෝනිසෝ මනසිකාරයේ මේ නුවණ භාවිතාවට ගන්න ඕන. දැන් අපි කොහොමද දැනගන්නේ මේසි කියලා දැනගත්තේ කියන එක? හොයන්න ඕන. ලොකු පරිශ්‍රණයක් තියෙන හොයාගෙන යන්න. මැටි ගොඩ ආකෘතිය වෙනස් වෙච්ච තරමටම ඒක හාවෙක් වෙනව නෙමෙයි. ලී ටික මේ ආකෘතියට පිහිටපු තැන මේසයක් හම්බ වෙනව නෙමෙයි. එහෙමනම් එතන ආශ්‍රවයේ දෙන්නේ කොහමද? මෙන්න මේ ආකෘතිය තුල මේ නිර්මාණයේ වෙච්ච මේ අවයව ටිකට අපි ලෝකේ සම්මතයක් කරලා තියෙනවා, නමක් පනවලා තියෙනවා. මේකේ නම මේසයයි. අපි මෙන්න මේකට කියන නම අතීතේ අහගෙන ඉගෙනගෙන තියෙනවා. ඒ පුරුද්ද, ඒ ඇසුර ඇති නිසා දැන් මේ රූපය, මේ ස්වභාවය ඇහැට ගැටෙනකොටම අපේ දැනගැනීම වෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අතීතයේ සිහි කරගෙනම මේසයක් කියන දැනගැනීමකට. දැන් වර්තමානයේ තුල අපේ ඇහැට ගැටිලා තියෙන මේසයක්ද? වර්තමානයේ තුල අපේ ඇහැට ගැටිලා තියෙන්නේ මොකද්ද? ධාතුවද ගැටුනේ? ධාතුව ගැටුණා නම් එහෙ අන්ද වෙයි. පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතුව ගැටුණොත් එහෙ අන්ද වෙනවා. කනට එහෙම වැදුණොත් කනත් පැලිලෙනවා. සම්පත්තග්‍රාහී අසම්පත්තග්‍රාහී කියලා තියෙනවා. හැබැයි ගන්ධය, රසය, පහස නම් ගැටෙනවා. සුවඳ නාසයට ගැටෙනවනේ. රසය දිවට ගැටෙනවා. හැබැයි ශබ්දය එහෙම කනට ගැටුණොත්, හිනහඳ එහෙම කණේ හැප්පුණොත්, එහෙම ගිනි දැල්ල එහෙම හැගෙටුණොත් අසම්පත්තග්‍රාහී. කනත් ඇහත් කනත් දෙක අසම්පත්තග්‍රාහී. ධාතු ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ ඒකේ පෙනෙන ස්වરૂපයේ ස්වභාවයම විතරයි. අරහේ තියෙන රූපය එහෙ හැප්පෙනවද? ඒකේ ඡායාවක් විතරයි වැටෙන්නේ. ප්‍රති රූපයක් විතරයි එහෙ ගැටෙන්නේ. කණ්ණාඩිය ළඟට ඉදිරියේ තියෙන ඡායාව වැටෙනවා, ඉදිරියේ තියෙන දෙහි ඡායාවක් හැප්පෙනවා. එතකොට මේ වගේ ඇහැ ඉදිරියේ තියෙන රූපයේ යම් ඡායාවක් විතරයි. එතකොට ඡායාව කියලා කියනකොට ඡායාව ගැටෙන්නේ ඒකේ තියෙන හැඩය තමයි ඡායාව වශයෙන් අපට පේන්නේ. දැන් ඇහැට ගැටෙන්නේ සතර මහා ධාතුව නෙමෙයි. එතකොට සතර මහා ධාතුව යම් යම් ආකාරයෙන් පිහිටා ඇද්ද ඒ පිහිටපු හැඩය රූපය ඊ අනුරුව තමයි ඇහැට ලැබෙන්නේ. ධාතුව ඇහැට ලැබෙනවා නෙමෙයි, ඒකේ අනුරුව තමයි ඇහැට අරමුණු වෙන්නේ. ඒ අනුරුවෙත් මොකද්ද එන්නේ? වර්ණ රූපය. වර්ණ රූපය කියලා කියන්නේ උපාදාය රූපය. වන්න ගන්ධ රස ඕජා සතර මහා ධාතුව ඇති තැන හට ගන්නවා වන්න ගන්ධ රස ඕජා කියන උපාදාය රූප. යම් යම් ධාතුවක් එකතු වෙනකොට පෙර නොතිබීම යමක් හට ගන්නවා. අපි ගිය මාසෙත් කිව්වා යම් වර්ණ කීපයක් එකතු කරනකොට පෙර නොතිබුණු අලුත් වර්ණයක් හට ගන්නවා. එතකොට මේ අලුතෙන් හටගත්ත වර්ණයේ පෙර එකතු කරපු වර්ණවල තිබුණාද? දැන් නිල් රතු එකතු කළාම එක පාටක් හැදෙනවා. දැන් මේ අලුතෙන් හැදුණු වර්ණය නිල් වල තිබුණාද? රතු වල තිබුණාද? දෙකේම නොතිබුණු අලුත්ම දෙයක් හටගන්නවා යමක් එකතු වීම නිසා. පෙර නොතිබීම හටගන්න දෙයට කියන්නේ මොකද්ද? සංකත කියලා කියනවා. සංකත කියලා කියන්නේ පෙර නොතිබීම හේතු නිසා හටගන්න. එතකොට හේතු නිසායි හටගන්නේ. හැබැයි හටගත්ත දේ හේතු වලට අයිති එකක් නෙමෙයි. අලුතෙන් හටගත්ත වර්ණය රතු පාටට අයිතිත් නෑ, සුදු පාටට අයිතිත් නෑ. නමුත් මේ දෙක එකතු වෙනකොට අලුත් වර්ණය හැදෙන බවකුත් පෙර නොතිබීම හටගන්නවා. එතකොට මේ වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියලා කියන්නේ පෙර නොතිබීම හට ගන්නවා. පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ වෙන වෙනම ගත්තාම වර්ණ නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, ඕජාවක් නැහැ. නමුත් මේ ධාතුව යම් යම් පරිමාවක් තුල විකරාශී වෙනකොට නොතිබුණු වර්ණයක්, ගන්ධයක්, රසයක් හට ගන්නවා. එතකොට මෙන්න මේ ධාතුව යම් තැනක යම් ආකාරයකින් පිහිටනකොට අපට පෙනෙන වර්ණයක්, ස්වභාවයක්. එතකොට එන්න ඒ හැඩය, ඒ වර්ණය තමයි අපට අරමුණු වෙන්නේ. ඒ අරමුණ ගැටෙන්නේ කොහාටද? ඒ වර්ණ රූපය ගැටෙන්නේ කොහෙටද? එහෙට. දැන් එහෙට ගැටුණාම ඒ වර්ණ රූපය, ඒ හැඩය එහෙට ගැටුණාම දැන් ඒ වර්ණ රූපය මේසෙද? වර්ණ රූපය මේසෙද? එහෙනම් ඒ වර්ණ රූපේ හටගත් සතර මහා ධාතුව මේසෙද? ඒ දෙකම මේසෙන්නේ. එහෙනම් මේසෙ උපදින්නේ කොහේද? මේසෙ කොහෙද උපදින්නේ? මේසෙ කොහෙද හටගන්නේ? ඕන මේසෙ ඇතිවීම, මේසෙ නැතිවීම හොයන්න ඕන උතන. කොහෙද මේසෙ උපදින්නේ? ඇහත් මේසෙනේ මේ හැට ගැටෙන වර්ණ රූපේ හෝ ඒත් හේතු සතර මහා ධාතුවද මේසේ නොවේ. එහෙත් අපේ දැනගැනීම වෙනවා ඇහැට මේ රූපේ ගැටිලා ස්පර්ශයෙන් විඳලා හඳුනලා කල්පනා කරලා දැනගන්නවා කියන තැනට එනකොට මේසයක්. එතකොට මේසේ කියන දැනුම ඇවිල්ලා තියෙන, එකතු වෙලා තියෙන කොහෙන්ද? අභ්‍යන්තරයෙන් අපි ඇතුළතින් මේ එකතුව කරගෙන තියෙනවා. ඇහත් මේස නෙමෙයි, ඇහැට ගැටිච්ච දෙයක් මේස නෙමෙයි. නමුත් අපි මේස කියන දැනගැනීමකට ආවනම් ආවේ අපේ පෙර ඇසුරක්, පෙර මතකයක් ප්‍රයෝජනෙට ඇවිල්ලාමයි, උපකාරයට ඇවිල්ලාමයි. එතකොට මෙන්න මේ අතීතයේ අපි අරමුණු කරගන්නේ, අතීතයේ සිහි කරගන්නේ කොතනද, කොහොමද, ඒ තුල සිදුවෙච්ච සිදුවෙන වැරද්ද මොකක්ද කියලා තේරුම් ගත්තොත් ආශ්‍රවයන්ගේ ස්වභාවය වටහා ගන්න පුළුවන්. ඒ වගේම ආශ්‍රවයන් හටගන්නේ කොහොමද කියලත්, යෙදෙන අයෝනසෝ මනසිකාරයේ කොහොමද කියලත් යම් දැනුමක්, නුවණක් ලබන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියා දීලා තියෙනවා දැකීම කියන්නේ මොකක්ද, ඇසීම කියන්නේ මොකක්ද, දැනීම දැන ගැනීම කියන්නේ මොකක්ද කියලා පෙර බොහෝ වාරවල අපි කියලා දීලා තියෙනවා. ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති තැන දැකීමක්. දැකීමක් දැකීම කියලා කිව්වේ හැත් නොවේ, රූපයත් නොවේ, චක්කු විඥානයත් නොවේ කියලා අපි ඉගෙන ගත්තා. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහෝති කියලා අපි ඒව ගැන හුඟක් වාරවල කතා කළා, නැවත කතා කළ යුතුනේ. ඒ අතීත ධර්මය සිහියට නගන්න විතරයි මේ වෙලාවේ ඕන. එතකොට ඊළඟට අපි දැකීම දැනගැනීමක් බවට පත් කරගත්තේ මේ මේසෙමයි කියන දැනගැනීමකට ආවේ එහත් රූපයන් චක්කු විඥානයත් ආධාර කරගෙන නෙමෙයි. තවත් ආයතනයක් ඒ සඳහා ආධාර කරගත්තා, එකතු කරගත්තා. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. හැබැයි ඒකට අපි එහෙම නම් කළත් චිත්ත වීතියක් හැටියට කතා කරනකොට ඒකේ අයිති වෙන්නේ ඒ චිත්ත වීතියටමයි. නමුත් ඒක මනෝ කියන අවස්ථාවක්. කර්ම ක්ලේශවලට එන අවස්ථාව මනෝමය අවස්ථාවක්. සිතින් බාරගෙන අතීතය සිහි කරලයි දැනගැනීමට එන්නේ. ඔන්න දැන් අතීතය සිහි කරනවා කියන කාරණාව වර්තමානයට මේ මොහොතට ගැලපිලා ඉන හැටි අපි මේ කතා කළේ. අපට සම්මත වශයෙන් කතා කරන්න පුළුවන් මේ මේසි හැට ගැටුණාම අතීතයේ මේකට මේසි කියලා අපි ඉගෙනගෙන තියෙන නිසා ඒ අතීතයේ මතක් වෙලා ඒ නම මතක් වෙලා මේ මේසි කියලා දැනගන්නවා. දැන් අපි හිතමු අපි ටිකක් වැඩි හුරුවක් නැති පුරුද්දක් නැති කෙනෙක්ව මුණ ගැහෙනවා. මේකට කියන නම අමතකයි. අපි දැන් මේක හැට ගැටුණාම ඒ මතකයේ අවදි කරගන්න බැරි නම් අපිට මේකට මේසි කියලා කියන්න බෑ. අපි උදාහරණයක් හැටියට අරගෙන බලමු. අපිට තියෙන අත්දැකීමක් සමහර වෙලාවට අපිට කෙනෙක්ව මුණ ගැහෙනවා. අපිට වරද් දෙකක් ඇසුරු කරලා දැකලා පුරුද්දකුත් තියෙනවා. නමුත් කවුද මේ දැකලා පුරුදුයි? කවුද මේ කීකේ හිත හිතා හොයන බවක් තියෙනව නේද? හොයලා ඔන්න මතක් කරගන්නවා. අවුස්සලා මතක, ආ මේ අරයනේ එදා හම්බ වෙච්ච කෙනානේ. ඔන්න මතක් වෙනවා. එතකොට ඒ අතීත ඇසුර මතක් වෙනකම්ම එහෙට ගැටුණට හඳුනා ගන්න පුළුවන්ද? දැන් අපිට අන්න ඒ වගේ අවස්ථාවල් වල ප්‍රකටයි මේ ඇතුළත ස්වභාවයක් ඉදිරිපත් වෙලාමයි දැන් කුමක් හෝ දැනගන්න. බොහෝ වාරයක් ඇසුරු වෙලා තියෙන දේ අපිට දැනෙන්නේ නැහැ. මේක ගැටෙනකොට මේ අහවල් දෙයිමයි කියලා දැනගැනීම. නමුත් ඒ ක්ෂණෙහි වුණත් අතීතය ඇසුරු වෙලාමයි, ආශ්‍රවයක් මැදිහත් වෙලාමයි අපි මේ මේසේ, මේ පුටුවේ, මේ අම්මයි, මේ තාත්තයි කියලා දැනගන්නවා නම් යම දැනගන්නෙම ඒ ආශ්‍රවයක් ඉදිරිපත් වෙලාමයි. ඒ ආශ්‍රවයක්මයි අපි දැනගෙන තියෙන්නේ. ගැටුණු දේ දැනගත්තා නෙමෙයි. එතකොට දැන් ගැටුණු දේ දැනගන්නවා නම් ගැටුණා දැනගන්න පුළුවන් වෙන්න බෑ. නමුත් අපි ගැටුණාට දැන් ඇහැට ගැටිලා දැන් ඔන්න හිතනවා කවුද මේ කොහෙද හරි දැකලා පුරුදුයි. කවදද දැක්කේ, කොහෙද දැක්කේ හිතන්න. ඔන්න මතක් වෙනවා. එතකොට දැන් හොඳටම බලන්න දැනගන්නවා කියන කාරණාව ගැටුණු දෙයට සම්බන්ධ එකක්ද හිතන දෙයට සම්බන්ධද කියන එක. දැන් මේව අනුමානයෙන් ගන්න ඕනේ වනේ. මේ තමන්ගේ නුවණට වැටෙනවා, ප්‍රත්‍යක්ෂයක් වෙනවා. ඇත්තම නේද? මෙහෙම නේද ගන්නෙ? එතකොට එහෙනම් අපි දැන් දැනගන්නවා කියන අවස්ථාවට එන්නේ හැමතිස්සෙම මෙරිච්ච අතීතයක් අවදි කරලා නේද? අපි දැනගන්නේ මෙරිච් එකක් ගැන නේද? දැන් ඒ අතීතේ මෙරිලානේ. අතීතේ මෙරිලා. හැබැයි මෙරුණ බව දන්නේ නැහැ, තියෙනවමයි කියලා හිතනවා. අර බල්ලගේ කාර්යය මං කියලා තියෙනවානේ. ළිඳට එබෙනකොට බල්ලා බල්ලෙක් දකිනවා. හැබැයි ළිඳෙන් ළිං කටෙන් මෙහාට එනකොටම බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාවක් ඉතුරුවක් නැතුවම ඉවරයි. ඒ දන්නේ අපි. බල්ලා දන්නවද? බල්ලා මෙහෙට ඇවිල්ලත් කල්පනා කරනවන්න මතක් වුණොත් ආතන බල්ලෙක් ඉන්නව ඇවිල්ලා. දැන් ඒ ඉන්න බල්ලා බලන්න දුවගෙන යනකොට ආපහු ළිඳට එදෙනකොටම ඒ බල්ලා එහෙම්මම තාම ඉන්නවා. දැන් මේ මොහොතේ බල්ලා බල්ලෙක් හැටියට දකින යමක් ඇත්නම් ඒක ඉස්සෙල්ලා තිබිච්ච එකද? ඉස්සෙල්ලා බල්ලා බල්ලෙක් හැටියට දැක්ක සෙවණැල්ලද දැන් තියෙන්නේ? ඒ සෙවණැල්ල ඉතුරුක් නැතුවම ලින්කටින් මෙහාට එනකොටම ඉවරයිනේ. නමුත් දැන් හටගත්තේ මොකද්ද? දැන් අලුතෙන්ම හේතු ගැටීම නිසා හටගත්ත සෙවණැල්ල. නමුත් බල්ලා හිතන්නේ කොහොමද? ඉස්සෙල්ලා හිටි බල්ලා තාම ඉන්නවා කියලා. එතකොට දැන් අපිට අතීතයේ සිහි කරලා කරලා බලන්නේ මොකද්ද මේ? දැන් ඔන්න ලින්කටෙන් මෙහාට ඇවිල්ලා දැන් බලනවා මේ කවුද? හාරයා. අතන ඉන්නේ කියලා. අතන හිටපු එක කියලා. දැන් අපි දැනගන්නේ මොකද්ද? අතීතේ ගැටුණා නම් යමක් ඒ හැත් රූපයක් චක්ක විඥානය සම්පස්සයත් වේදනා සංඥා චේතනා ඔක්කොම ඉතුරුවක් නැතුවම නිරුද්ධයි. පවතින තැනක් නැහැ, ඔක්කොම නිරුද්ධයි. දැන් තිබුණේ මොකද්ද? ඇසුරක්, ආශ්‍රවයක් විතරයි. ඔන්න ආශ්‍රවයේ තියෙන ආදීනමේ භයානකම තේරුම් ගන්න. අපි අතීතයට, අනාගතයට, වර්තමානයට බැඳිලා තියෙන ආශ්‍රවේ. දැන් වර්තමානයේ මේ ගැටිච්ච එකේදී අපි ක්ලේශ වශයෙන් ඇසුරු කරන්නේ මෙරිච් එක. එතකොට අපි දැනගෙන තියෙන වර්තමානයේ ගැටුණු දේ නෙමෙයි, මෙරිච් අතීතේ. දැන් නමුත් අපි රැවටෙනවා හැමතිස්සෙම මේ ගැටුණු දේම, දැන් එහෙට හම්බ වෙච්ච දේම දැනගත්තා කියලා. ගැටුණු දේම දැනගත්තා කියලා. දැන් බල්ලා හිතන්නේ නිතර මේ ඉස්සෙල්ලා හිටි බල්ලාමයි මේ ඉන්නේ කියලා. දැන් දෙවනුව හම්බ වුණේ ඉස්සෙල්ලා බල්ලෙක් හිටියට දැක්ක දේ නම් නෙමෙයි. නමුත් බල්ලා හිතන්නේ ඉස්සෙල්ලා දැක්ක දේම ඉස්සෙල්ලා දැක්ක බල්ලම තාම ඉන්නේ. එතකොට අපිට දැන් යමක් ගැටෙනකොට අපි හිතන්නේ ඉස්සෙල්ලා එදා ගැටිච්ච එක්කෙනාමයි, ඉදා හම්බ වෙච්ච එක්කෙනාමයි මේ ඉන්නේ කියලා හිතනවා. ඒ රැවටීමේ මේ රැවටීමේ වෙනසක් නැහැ. ඔන්න තේරුම් ගන්න අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා. අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට උපදින ආශ්‍රවය මොකද්ද කියලා තේරුම් ගන්න දැන්. මේ රූපය හැට ගැටෙනකොට දැකීම, දැක්ක දේට අනුව හිතනවා. හිතන්නේ මොකද්ද? මෙරිච්ච අතීතය. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන්නේ එකයි. මීට පෙර උපන් ආයතනයේ මෙරිලා මෙරිච්ච දෙයක් ගැනමයි සිහි කරන්නේ. සිහි කරලා අපි දැනගන්නේ මෙරිච්ච දෙයක් පිළිබඳ. එනිසා මෙන්න මේකේ වැරද්දක් තියෙනවා. දැන් අපි තේරුම් ගත්තොත් එහෙනම් මෙන්න මේ තැන ඉපදිලා තියෙන්නේ හටගත්තේ මොකද්ද? ආශ්‍රවයක්. දැන් අපි කිසියම් වූ මේ ආයතන හයට යමක් ගැටිලා දැනගත්තා නම් දැනගත්ත හැම අවස්ථාවකම යෙදිලා තියෙන්නේ මොකද්ද? අතීත ආශ්‍රවය. එහෙනම් දැන් අපි දැනගත්තොත් ඔන්න ඔබ දක්ෂනම් මේ හැම තැනකම උපන්නේ උපදින්නේ ආශ්‍රවයක් කියලා. දැන් ඔබට හමු වෙලා තියෙන්නේ මේ නූපන්න ආශ්‍රවය උපන්නා. දැන් අසෘතවත් පුතුජනයටත් සුතවත් ආරි ශ්‍රාවකයාටත් ওই ටික පොදුයි, සමානයි. දැන් අසෘතවත් පුතුජනයාගේ පැත්තට නොවැටි සුතවත් ආරි ශ්‍රාවකයාගේ පැත්තට වැටෙන්න නම් දැන් ඔන්න ඉඩ තියෙන. මොකද්ද කරන්න ඕන? මේ උපන්නාශ්‍රවය තවදුරටත් වැඩෙන්න නොදී, මේ නිසා නූපන්නාශ්‍රව නූපදින්න උපන්නාශ්‍රවයත් නිරුද්ධ වෙලා යන විදිහට යම් මානසිකාරයක් පවත්වන්න පුළුවන් නම්, ඒ සඳහා යම් දහමක් දන්නවනම් ඔන්න ඔබ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක්. දැන් මං ඔබෙන් ඇහුවොත් දැන් හොඳයි, ඔන්න දැන් ආශ්‍රවය තේරුම් ගත්තා, දැන් අකුසලයේ තේරුම් ගත්තා, අයෝනිසෝ මනසිකාරය තේරුම් ගත්තා, මේ ආශ්‍රවයක් අටක මේ ආශ්‍රවේ නැති කරන්නේ කොහොමද? මේකට මේ අය එක එක උත්තර දෙවි. එහෙම වෙන්න පුළුවන්ද? නෑ. ඒ කායන වයම් වික්කවේ මග්ගෝ, එක මගයි මේකට තියෙනවා. හැමෝටම එක එක උත්තර තියෙන්න බෑ. කෙනෙක් කියයි මේක අනිත්‍යයි කියලා බලලා තැරලා දානවා, මේක අනාත්මයි කියලා තැරලා දාලා බලනවා, මේක දුකයි කියලා බලලා අත්හරිනවා, මේක ශූන්‍ය එකක්, හිස් එකක් කියලා බලනවා, මේක අරහේ හටගත් දෙහි නිරුද්ධ වෙලා මෙතන මේ හටගත් ධර්මයක් මෙතන නිරුද්ධ වෙනවා කියලා බලනවා, එහෙම බලලා මේක හිස් කරලා දානවා කියලා කෙනෙක් කියයි. මේ එකක්වත් මග නෙවෙයි. මගනං ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති අපට පුළුවන් වෙන්නවල මෙන්න මේ හමු වෙන මේ දැනෙන දෙයත් එක්ක චතුරාර්ය සත්‍යයට ගලප ගන්න ඒ ගලප ගන්න හැකියාව නැත්තම් අන්න සුතවතාරි ශ්‍රාවකේ කියලා. ඒ ටික කරගන්නේ නැතුව තාම හිතන්නේ එපා සුතවතාරි ශ්‍රාවකේ ගුක්‍රියාවට මම ආවා කියලා. අපි අන්න එතන දක්ෂ වෙන්න ඕන. මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවට මදි. දුකයි කියලා බැලුවත් මදි, අනාත්මයි කියලා බැලුවත් මදි. මොකද සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානය නෙමෙයි. සමුදය ඥානය, නිරෝධ ඥාන, මාර්ග ඥාන කියන හතරටමයි. එනිසා අනිත්‍යයි දුකයි අනාත්මයි කියකේ බැලුවට වැඩක් නැහැ. දුක්ඛේ ඥානය විතරක් ආවට වැඩක් නැහැ. සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය නැත්නම් ඒ හතරත් නුවණම ඇතුවයි මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි හොයලා බලන්න ඕන අන්න ඒ පිළිවෙත, ඒ ධර්ම මොකද්ද කියලා දැනගත්තොත් ඔබට පුළුවන් වේවි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟට යන්නෙම නැතුව මේ ගෞතම බුද්ධ ශාසනයේම ඒ ප්‍රතිඵලය ලබා ගන්න. දැන් එහෙනම් ඊට වඩා අලුතෙන් යමක් කතා කරන්න කාලය ඉතුරු වෙලා නැහැ. අපි ලබන මාසෙත් පුළුවන් තරම් උත්සාහවත් වෙමු. තව ටිකක් ඒ පිළිබඳව කතා කරලා කොහොම හරි ශ්‍රුතවත්තාරී ශ්‍රාවකයාගේ කාර්ය බාර ගන්න. මේ වෙසක් සමයේ එළඹෙන්න කලින් අසුතවත් පුතුජන ස්වභාවයෙන් මිදිලා සෘතවත් ආරි ශ්‍රාවකෙක් වෙන්න ඕන කියන කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා වීරිය උත්සාහය කැපකිරීම ටික කරන්න. ඒ අනුව හිතන්න, මෙනෙහි කරන්න. අද මේ කතා කරපු දේ නැවත නැවත හිතන්න, හොයන්න, විමසන්න. මෙහෙම මෙහෙම සිදුවෙනව නේද කියලා දැකගත්තොත් ඔබට පෙනේවි මේ අයුනිසෝ මනසිකාරයේ නිසා නේද මෙහෙම එකක් වෙන්නේ. මෙහෙම පුද්ගල භාවයෙන් දැනගන්නකොට මේ කෙලෙස් ඇති වෙලා සසර මග නිර්මාණය වෙනව නේද? මෙහෙම නොබැලුවොත්, මෙහෙම දැක්කොත් මේ ආශ්‍රව දුරු වෙලා, කෙලෙස් දුරු වෙලා නිරෝධයට එනව නේද කියන මේ ධර්ම අනුමාන වශයෙන් දැක ගන්න බලන්න. ඒ සඳහා ඔබට ශක්තිය, වාග්ය, වාසනාව සැලසේවා. යක්ෂ භූතමාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වේ. අද අදම මේ ජීවිතේම, මේ සසුනේම උතුම් ලෞතුරා මග සාත්සාත් කරගන්නට ශක්තිය, භාග්‍ය සැලසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයං පුතිවං පදං. අපි හැම දෙනා විසින් රැස් කරගත් උදාර කුසල ධර්මයන් මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු පින් කැමැති ශාසන මාමක උපකාරක ආරක්ෂක ස්ථානයේ පළාතක අධිගුරුත සියලු දිව්‍ය දේව සමූහයාට අත්පත් වේවා, දිවයිස් වෙටි දිනු වේවා, නිවනින් සනසෙත්වායි සාදු කියලා පින්කමයි. අද දවසේ දම්පැන් ඔබට අපට ලබා දුන්නු ඒ සදහැවත් පින්වත් හැම දෙනා නමින් නැසී මිය පරලෝකයේ මව්පිය, ආ ගුරුවර, සහෝදර ආදී ඥාති වර්ගයාටත්, ඔබ අප අපි හැම දෙනා නමින් මිය පරලෝකයේ මව්පිය ආදී සියලු ඥාති වර්ගයාටත්, විහාර ගණේ අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත්, මේ ස්ථානයේ ගොඩ නැගූ දායකකාරක ආදී හැම දෙනාටත්, ඒ මිය පරලෝකයේ සියලු ඥාතීතයි සින්ත මේ පින් අත්පත් වේවා, සසර ජීවිත සුවපත් වේවා, සපවත් වේවා, දුක්පිරි සසර කතරෙන් එතර වේවා. ආශ්‍රවය කියන එක කොච්චර බලවත්ද? gedara කියන ආශ්‍රවය එනකොටම නැගිටලා දුවන. දැන් මේ ආශ්‍රවය කියලා දන්නෙත් නැහැ. මේක තමයි ආශ්‍රවය හැටි, සසර ගෙනියන්නෙත් කොහොමයි? අද දවසේ විශේෂයෙන් මේ නම් සඳහන් නොකල උපාසක උපාසිකා පිරිසක් ඒ ඔබට දැන් පිළිගන්නවලා තියෙන්නේ හොඳ අරමුණක් ඇතුව. ඒ අරමුණ වෙලා තියෙන්නේ මේ බණ කියන අප වෙනුවෙන් ආශිර්වාද කරන්න. අපට ආශිර්වාදයේ පිණිස අපට පුණ්‍යානුමෝදනා කරන්ට අපට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් ඒ දාන් දීලා තියෙන්නේ. අපිත් මේ වෙලාවේදී ඒ දම්පැන් පිළිගන්න ඉඳා ඒ උතුම් අරමුණු මත පීඨා ඉඳගෙන ඒ සිද්ධ කළ ඒ පින්කම සිද්ධ කළ ඒ උතුම් පිරිසට ඒ පින්වත් පිරිසට මේ ජීවිතයේ මේ ගෞතම සාසනයේම උතුම් මඟ ඵල අවබෝධ කරගන්නට සසර දුක් ගෙවා ගන්නට ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ සඳහා නිදුක් නිරෝගී සුව පස්ව සම්පත්තියේ චිරජීවනයේ සලසා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ මේ නොයෙක් විදියෙන් කුඩපිරිකර නොයෙක් විදියේ උපකාරක දේ වෛද්‍ය උපකාර සඳහා නොයෙක් විදියෙන් නොයෙක් දේ පරිත්‍යාග කළ ඒ හැම දිනාටමත් අද දවසේ මේ පින්කම සංවිධානය කළ අපේ ගෞරවනීය ආමඳුරන් වහන්සේ ඇතුළු ඒ උපකාරක හැම දිනාටමත් උපස්ථායක හැම දිනාටත් මේට සහභාගී වෙච්ච සම්බන්ධ වෙච්ච ඔබ අප හැම දිනාටත් අපේ ගුරු දෙමාපිය සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටත් විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාටත් සියලු දෝසතුන්ටත් උතුම් වූ ධර්මාභෝධේ වේවා. නිවන් සුව සැලසේවා. නිදුක් නිරෝගී සුව සම්පත්තියේ චිරජීවනයේ සියලු යහපත අභිවෘද්ධියේ දියුණු ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. මේ අතුරු අනතුරු විපත් බහුල යුගයේහි මේ උතුම් නිවන් මඟ අවබෝධ කරගන්නා අතුරු අපේ ජීවිතවලට කිසිදු අනතුරක් සිදු නොවේවා. සූවිස අනන්ත ගුණ බල මහිමේ අනන්ත ආශිර්වාදයෙන් තබන තබන පියවරක් පාසා සියලු ආරක්ෂාව රැකවරණය සලසා ලැබේවා. සතර සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුවය අපි හැම දෙනාටම ලැබේවා සලසා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්ති භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික අකාත්. කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා අච්ඡයං කමමේ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි සතං සමාගමෝතු යාව නිංගාන ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවන් සබ්බ දුක්ඛාපමුඤ්ඤතු දුක්ඛප්පත්තාච නිදුක්ඛාභයං යාසෝකප්පත්තාච නිසෝකාහුන්තු සම්බේ පිපානිනෝ දේවෝ වස්සතු සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච ආජාපවතු ධම්මිනෝ. අද දවසේ ධර්ම දානේ පිණිස පොතපත බෙදා දුන් ඒ මුද්‍රණ වියදම් දැරූ පොතපත ලියූ ඒ හැමටත් විශේෂයෙන් ඔබට මේ විශාල ධනයක් වැය කරලා මේ සියලු ධර්මයේ ප්‍රතිගත කරලා ඔබ අතටපත් කරන ඒ නෝනා මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටත් ඔබ අප හැම දෙනාටත් සත්‍ය අවබෝධය ධර්ම අවබෝධය කල් නොයවාම සිද්ධ වේවා.
ඒ 2008 පෙබරවාරි 19 වනදා නුගේගොඩ සුබද්‍රාරාම විහාරස්ථානයේදී පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් දෙසූ සදහම් අමාදිය දහරයි. තවත් මෙවැනි මధుර දම් දෙසුමකින් මුණ ගැසෙමු. එතෙක් ඔබට යහපත් කාලයක් උදා වේවා.